අපූර්ව විශේෂයක් මේ දර්ශනේ කොහොමද මේ කාරණේ කවදරම් බලන්නේ කියන එක තමයි අපි මුලින්ම හිතුවේ. ඉතින් අපේ මුදුන් මල්කඩ වගේ තමයි ස්වාමීන් වහන්සේලා අපිට ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන්ම ආරාධනා කළා මේකට ඉතාමත්ම සුදුසු තරුණීට තාමත් හොඳින් කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට. ඉතින් උන්වහන්සේ අතරම ඔබ දැකලා ඇති බෞද්ධ වර්ණ රූපවාහිනී නාලිකාවේ වලින් ගුවන් බොහොම නාලිකාවල උන්වහන්සේ විශේෂයෙන් ආරෝග්‍යයට ආමන්ත්‍රණය කරන ඒ වගේම අනිකුත් විපස්සනා භාවනා ඒ වගේ ගැඹුරු ධර්මයන් දේශනා කරන. ඉතින් උන්වහන්සේ තමයි අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති පමණ්ඨානාචාර්ය අතිපූජ්‍ය ඇඹිලිගිරිය ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් අද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ ගරු මහත් පෙරදැරි නමස්කාරය වේවා. එහෙමනම් මේ අවස්ථාවේදී මම උන්වහන්සේට ඉතාමත්ම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ 2009 වර්ෂයේ පැමිණි අපේ මේ ආදරණීය දුවදරුවන්ට ඒ දර්ශනීය ආශ්‍රයෙන් ඔබ වහන්සේගේ වටිනා අවවාද ලබා දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ.
ස්වාක්කාතෝ නගරතා බල්ලෙක් බල්ලෙක් තාත්තා හරකෙක් ගෝණෙක් මුවෙක් වලහෙක් දැක්කා සාමාන්‍යයෙන් ඔවුන්ට තිබෙන ඉන්ද්‍රියන් ටික අපිටත් තියෙනවා. වැඩිපුරේ නැන්නේ ඔවුන්ට තියෙන ඉන්ද්‍රියන් ටික තමයි තියෙන්නේ. වඳුරෙක් දැක්කා, රෙදවෙක් දැක්කා ඒ සතුන්ට තියෙන ඉන්ද්‍රියන් ටිකමයි අපිට තියෙන්නේ. ඔවුන්ට නැති දේවල් අපිට තියෙනවා. ඒ තමයි ඥානමේ වශයෙන් මානසික වශයෙන් ඔබට නැති දේවල් අපිට තියෙනවා. ඥානමේ වශයෙන් හිතන්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන්, මානව සංවේදන හොඳට අඳුන ගන්න පුළුවන්. සමහර විටක අපිට සිතෙනවා නූතනේ මනුෂ්‍යයන්ට වඩා ඒ සංවේදන සමහර තිරිසන් සතුන්ට තියෙනවා කියලා. සමහර ප්‍රයාකලාපයන් වලින් තිරිසන් සතුන් තියෙනවා. තම දරුවන්ට අපරිවර්ත සෙනෙහයක් දක්වන තිරිසන් සත්වයෝ අපි දැකලා තියෙනවා. ඒ සෙනෙහයක් දක්වන තමන්ගේ බිරිඳ වෙනුවෙන් අපරිමිත සෙනෙහයක් දක්වන තිරිසන් සතුන් අපි දැකලා තියෙනවා. තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ සපයන ආරක්ෂාව සපයන තිරිසන් සත්වය අපි දැකලා තියෙනවා. ඒ නිසා සෙලොතුනේ ඒ සත්වය නගත්තේ මානව සංවේදනා තියෙනවා. ඉතින් අපි ඊට වඩා හොඳ සංවේදීතාවයකින් කටයුතු කරන්න ඕනේ. කොහොමද අපි අපේ තියෙන මානව සංවේදීතාව හොඳින් ප්‍රගුණ කරගන්නේ, දියුණු කරගන්නේ කියලා ආරම්භයේ තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු දේශනා කළ සම්පූර්ණවස්තකරණ කව් කියලා හිතන දේවල්, වැරදි කියලා ඔබගේ හිතට පේන දේවල් කරත් එපා. බාල කුජලේ උසස් වෙන්නේ වැරදි කියලා හිතන දේ කරලා. උසස් කුජලේ, ශ්‍රේෂ්ඨ කුජලේ උසස් වන්නේ හොඳයි කියන යහපත් කියන දේ කරලා තමයි උසස් වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියතොත් බාල කුජලයා පාරට ගල්ගෙඩියක් තල්ලු කරලා සතුටු වෙයි. උසස් කුජලයා පාරේ තියෙන ගල්ගෙඩිය අකුලෙන් හරි පාරේ ඉවතට තල්ලු කරලා සතුටු වෙයි. බාල කුජලයා පාර හරස් කරලා සතුටු වෙයි. ඥානවන්ත ශ්‍රේෂ්ඨ කුජලයා පාරෙද්ද දීලා සතුටු වෙයි. බාල කුජලයා අන් අයට හිරිහරයක් කරදරයක් කරලා කෙනෙක් අමාරුවේ ගාලා හිනාවේ, ශ්‍රේෂ්ඨ කුජලයා තව කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන මඟ පෙන්වීමක් කරලා සතුටු වෙයි. සපහාපසකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන සිත මනාව දමනය කර ගැනීම. මුලින්ම තේරුම් කරගන්න ඕන දෙයක් තමයි අපිට හිතක් කියලා එකක් තියෙනවා කියලා. අපි ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඇත්තට පියාගෙන සත්‍ය නැතුව බලනගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. තමන්ගේ අභ්‍යන්තරේ, තමන්ගේ මොළේ, තමන්ගේ පපුලේ මොනවද සිද්ධියක් ඔබට පාලනය නැති සිද්ධියක් මොනවා හරි වෙනවද කියලා බලාගෙන ඉන්න ඇස්තම තියාගෙන සත්‍ය නැතුව බොහෝමින් සැරේ අවධානයෙන් බලාගෙන ඉන්න මොකද්ද ආධ්‍යාත්මික හැසිරීම රටාව දෙස හොඳින් බලා සිටින්න. අන්නයි සම්බෝ. මේක වඩා වැඩි කාලයක් මේ අත්දැකීම ලැබිය යුතුයි. නමුත් අපිට කාල වෙනා දෙවිත විදියට සුදු වෙන්නේ අත්දැකීම අපි ලැබුණා. අපි කාකටත් වැදගෙන දෙයක් තමයි අතීත මතකයන් හා වර්තමාන ක්‍රියා කාරකන් සහ අනාගත බලපොරොත්තු. මෙන්න මේ සියල්ල අපේ සිතෙහි වේගයෙන් එන්නේ අත සැරිසරනවා. ඉතින් පුරාත් භවයක් විශ්වාස කරන්නේ නැති, හිතක් විශ්වාස කරන්නේ නැති අයට අපි කියන්නේ පුළුවන් නම් විනාඩි 30 කිසිවක් මතක් නොවී ඉන්න කියලා. අභියෝගය. කිසිවක් හිතා නැතුව මතක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න විනාඩි 30. අන්න එවිට යාළුවෝ තේරෙනවා තමන්ට පාලනය නැති චිත්ත බලවේගය තමන්ගේ ආධ්‍යාත්මය තුළ සැරිසරනවා කියලා. ඒකේ පින්නතුනේ දරුවනේ තියෙන්නේ පෞපින් කියන දේවල්. පෞ කියන සිතිවිලි ධාමයන් දරමින් පෙළමින් සැරිසරන අතර පින කියන එක තමන් සහනයට පත් කරමින් ප්‍රබෝධයට පත් කරමින් සිතිවිලි සැරිසරන. ඔබ කරන කියන හැම දෙම මනාකොට ඔබේ සිත මතකේ තබා ගන්නවා. ඒ මතකේ තබා ගන්න ඒ සිතිවිලි ධාමයන් සැරිසරමින් ඔබේ සිත වඩා සහනශීලී කරනවා, එහෙම නැත්නම් වඩා දුෂ්‍ය කරනවා. ඒ නිසා ලෝතර බුදුහාමුදුරුව මතක් කරනවා මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් විතරක් කරා කියලා. මතක් වෙද්දී දුක හිතෙන දේවල් කරන්න එපා. තමන්ගේ හිත තමන්ට නිඳා කරන දේවල් කරන්න එපා. ලෝකයේ පණිවරුන් විසින්, ගුරුවරුන් විසින්, ශ්‍රේෂ්ඨයන් විසින් අගය නොකරන, අනුමත නොකරන දේවල් කරන්න එපා. අපේ මව්පියෝ විසින් අගය නොකරන දේවල් අපි කරන්න එපා. එයින් මතක් කරන්නේ අපේ ජීවිත තැවෙනවට බුදුහාමුදුරු කැමති නෑ, අනෙකුත් සාස්ෘතු කැමති නෑ. අපි කැමති, බුදුරජාණන් වහන්සේ කැමති අපේ ජීවිතේ වඩා සහනශීලීව තිබෙනවාට, යහපත්ව තිබෙනවාට කැමති. ඒ යහපත් දෙවිතලත් පහදාගන්න පුළුවන් දරුවනේ අවශ්‍ය කරනවා කරුණු හතරක්. ඒ තමයි කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රේ කොහොමද හොයාගන්නේ? අකුසලයෙන් වළකින, කුසලයට නැඹුරුව කටයුතු කරන, යහපතට උදව් කරන අයට අපි කියනවා කල්යාණ මිත්‍රය. අකුසලයට බර, අයහපතට බර, පවට බර අයට අපි කියනවා පාප මිත්‍රය. එවන මේ පාප මිත්‍රයන්ගෙන් වෙන් වෙලා කල්‍යාණ මිත්‍රේ සොයා ගැනීම ජීවිතේ බොහෝම භාරදුර කාර්යයක්. පළවෙනි එක තමයි කල්‍යාණ මිත්‍රත්වය. මේ මිත්‍රත්වය තුළින් මිනිස්සේ විනාශ වෙන්නත් පුළුවන්, මිනිස්සේ හැදෙන්නත් පුළුවන්. මිත්‍ර හරි පරිස්සමින් ආශ්‍රය විශ්සය කරා. ඒ වගේම නිරන්තරයෙන් මතක තියාගන්න සදාකාලික මිත්‍රයෝ නැහැ කියලා. සදාකාලික හතුරුත් නැහැ කියලා, මිතුරු හතුරු වෙනවා, හතුරු මිතුරු වෙනවා. මිනිස් සිත චක්‍රයක කෝටි වාරයක් වෙනස් වෙනවා. පහන් දැල්ල වාගේ, පහන් දැල්ල වාගේ සිත දැල්වීමෙන් පවතින දෙයක්. බොහොම වේගින් වෙනස් වෙනවා. මේ මානව සත්ත්වයන් සියලු දෙනාටම යම්කිසි ජීව ශක්ති ගුණයකින් යුක්තයි. ඒ ශක්ති ගුණය මානසික ශක්ති ධාරාව ලෙස බලනව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සක්කාය දිට්ඨිය කියලා නම. සොකීය ආත්මය යැයි ගන්නා ලද ජීව ශක්තියක් පවතී. මේ ලෝකේ මිනිස් වර්ග දෙකක් බෙදෙනවා. මේ සක්කාය දිට්ඨිය යුක්ත එකක් ඒ සක්කාය දිට්ඨියටම බලවෙන සත්වයෝ. ඒ කියන්නේ මඤ්ඤමානය. මම මම කියන ස්වභාවය සිතේ වර්ධනය කරගන්න බලනවා. තව කෙනෙක් කියනවා අමඤ්ඤමානය. මේ මම කියන ස්වરૂපේ නෙමෙයි මම මේක දිහා බලන්න ඕන. මෙදහත්ව බලන්න ඕන. මෙත්සිතින් බලන්න ඕන. කරුණාවෙන් බලන්න ඕන. සාධාරණව බලන්න ඕන. යුක්ති සහගතව බලන්න ඕන කියන තැනක අමඤ්ඤමානී පිරිසතු සැකසෙයි. ඒ පළවෙනි එක කල්යාණ මිත්‍රේ සහගෙනින් දෙවෙනි එක තමයි හොඳ උපදේශන වලට ශ්‍රවණය කිරීම. කල්යාණ මිත්‍රත්වයේ සාධාරණ ශ්‍රවණය දෙවෙනි එක හොඳ උපදේශන වලට ශ්‍රවණය කිරීම. එයින් තමයි අපේ ජීවිතේ පෝෂණය වෙන්නේ. හොඳ අනුශාසනා උපදේශන අපේ ඔළුවේ නැත්තම් අපිට ප්‍රශ්න ආවම ඒකට උත්තර දෙන්න. අපේ ගොඩාක් දරුවන්ට විභාග පූර්ණේ කරන්න උත්තර දෙනවා. එහෙත් අපේ දරුවන්ට උනන්වලන්නේ වගේ කියලා මට හිතෙනවා. ජීවිතයේ ගැටළු වලට මුහුණ දෙන්න ජීවිතයේ නැමැති ප්‍රශ්නපත්‍රය පූර්ණය කරන්න පුළුවන් උත්තර නෑ වගේ සමාන වෙලාවට. විභාගයේ උත්තර දෙන ජීවිත ප්‍රශ්නවලට උත්තර නෑ. අන්න ජීවිත ප්‍රශ්නවලට උත්තර නැති වුණාම ජීවිතේ අවුල් කරගන්නවා. එහෙම නැත්නම් උත්තරයක් නැති තැන විනාශ කරගන්න අවස්ථාවක් තියෙන්නේ. ඒ අපේ ජීවිතේට ජීවිතේ නැමති පොතට ප්‍රශ්න පත්‍රයක උත්තර සොයමින් ඉන්න ඕනේ. විභාගයේ උත්තර සොයනවා නෙමෙයි. මම හිතන්නේ ජීවිත ප්‍රශ්න පත්‍රයක උත්තර කියවන පොත්පත් එහෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙනවා කියලා හිමේ නැහැ. අපේ ව්‍යාපාරයේ නැත්තම් රස්සාව වෘත්තිය සම්පූර්ණ කර ගැනීම සඳහා දැන්ම තමයි බොහෝ වෙලාවට ඉතිරින්නේ. ඒ වැත්තත් ඇති. ඒ වැත්ත අවශ්‍ය නිසා තමයි මේ දේශනාව අපේ දරුවන්ට ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා හොඳ උපදේශනයන් වලට අහුම්කම් දෙන්න ඕනේ කියන කාරණේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා. මොකද උත්තර නැති වුණොත් තමන් අසමත් වෙන නිසා ජීවිතේ. ඉතින් මේ කාලේ තාක්ෂණය තියෙන නිසා මහා භාග්‍යයක් ඒ කාලෙට වඩා ලෝක දාර්ශනිකයෝ ඕනෑම කෙනෙක් සොයා ගන්නට පුළුවන්. සාගර එයත්තන්ගේ අදහස් දර්ශන වේලාසනින්ම දැනගෙන ගැනීමේ හැකියාව ඔයත්තන්ට මේ භාග්‍යයේ තියෙන ලෝක ආචාරවලු ඒ වගේම නොයෙකුත් වෘත්තියේ ක්‍රියාකාරකම් වගේම ආධ්‍යාත්මික ස්වභාවයන් පිළිබඳව අවබෝධය ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රවණය කරන්න. අපේ දේශනාව උනත් පිළිතුරේ දරුවනේ සිය දහස් ගාණක් තියෙනවා. අන්තර්ජාලයට යොමු කරන අපේ ඉතින් මහත්තුරු ඒවා දිගින් දිගට ශ්‍රවණය කරන්නේ ගොඩක් හොඳ වැඩක්. ඒක ගොඩක් හොඳ වැඩක්. හාමුදුරගේ නම එහෙලි පිටිය ආනන්ද තේරුකේල සර්ච් කරාම ඕන තරම් අන්තර්ජාලය තුළ දේශනා තියෙනවා. ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා කැමති අය ඉන්නවා නම් ඒවත් ශ්‍රවණය කරන්න. ඉතා වැදගත් මේ උපදේශනවලට ශ්‍රවණය කිරීම. ඊළඟට කාරණය තමයි මේ කරුණු කාරණා පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මේක සිද්ධ කරන්න හුදකලාව අවශ්‍යයි. මේ හුදකලාව තෝරගන්න පුළුවන්කම තියෙනවා තමයි පාරේ ඇවිදගෙන යද්දී මේ හුදකලා කාලය මෙනෙහි කිරීමේ කාලයෙන් හදේ සමහර අවස්ථාවල යදන්න පුළුවන්. ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. කාලයෙන් සිහියෙන් ගන්න ඕන නැත්නම් අමුතු වෙනවා. ගමක පාරක නම් මේක කල්පනා කරමින් යන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ තමන්ගේ විවේක ස්ථානයේ තමන් හුදකලාව මේ සියල්ල පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ දෙන්න කාලය යොදා ගන්න පුළුවන්. හොඳ දෙයක් ඔළුවට වැටිලා තිබුණොත් පමණක් හොඳ පැත්තට සිත ඇදලා යනවා. ඒ හොඳ උත්තර නැති වුණොත් අර විභාගය අසමත් වෙනවා, වාග්ය අසමත් වෙන්නට ඉඩ තියෙනවා කල්පනා කරද්දී. ඒ නිසා හොඳ උත්තර ප්‍රයෝජන තියෙන්න ඕන ජීවිතේට. නුවණින් මෙනෙහි කිරීම කාරණය තාම වැදගත් කාරණය. අධ්‍යාපනික දේ සාර්ථක කරගන්නට, ජීවිතය සාර්ථක කරගන්නට, ප්‍රශ්න ගැටලු निराकरणය කර ගැනීමට නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය තාම වැදගත්. මම පහුගිය දවස්වල මුණගැහිඳ වැඩම කළා ඉන්දියාවේ හිමාචල් කියන ප්‍රදේශයේ, හිමාල කම්බ ප්‍රදේශයේ වැඩවසන ලෝක පූජිත දලයි ලාමා ස්වාමීන් වහන්සේ මුණගැහුණා. උන්වහන්සේ කියන දෙයක් තමයි දවසට පැය භාගයක් නිහඬව ඉන්න පුරුදු වෙන්න. හිත නිශ්ශබ්ද කරගෙන නෙමෙයි දවසට පැය භාගයක් ටිකක් පහදින් නිහඬව ඉන්න. හිතට මොකුත් හිතෙන්නේ නැතුව ඉන්නෝ කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. මෙහිම නිහඬව ඉන්න විට අද දවස පුරාවට සිදු කරන ලද හරි වැරදි ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම කළ යුතුව තිබෙන කර්තව්‍යයන් මනාව ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒව සකසා ගැනීම හැකියාව ලැබෙනවා. මොකද කරන්න තියෙන්නේ දවසට පැය භාගයක් වෙලාවක් අරගෙන නිහඬව ඉන්නවා. මෙන්න මේ මොහොතේදී තමයි අපේ සිත සකස් වෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ පාවිච්චි කරන දුරකථනය වේවා, කොම්පියුටර් එක වෙන්න පුළුවන්. මේවා සකසා ගන්නට ඕන වරින් වර නැත්නම් මේ දත්ත අපහැදිලි වෙනවා, අපිරිවෙල වෙනවා, එහෙම නැත්නම් ප්‍රමෝත් ඇති වෙනවා. ඒ නිසා මේ සිතත් ඒ වගේ අක්‍රමවත් වුණොත් කියන එක ගැන අපි සැලකිලිමත් වෙලා නිහඬව බලා සිටින්න ඕනේ. මේ නිහඬව බලා සිටින තැනට යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීමේ කාර්යයක් සිද්ධ වෙනවා. අන්න ඒක දරුවනි අපිට ගොඩාක් උපකාර වෙනවා අපේ ජීවිතේ බොහෝ අභියෝග ජයගැනීම උදෙසා. ඊළඟට තමයි හොඳ කාරණා තේරුම් අරගෙන ඒ කාරණාවන් වලට අනුගතව ජීවිතේ හසුරවන්නට අපි පුරුදු වෙනවා. උදාහරණයක් වශයෙන් මහා මංගල සූත්‍රයේ ජීවිත සාර්ථක කරගන්න ගොඩාක් කරුණු තියෙනවා. හිමින් සැරේ මහා මංගල සූත්‍ර කරුණු තේරුම් අරගෙන කියවලා තේරුම් අරගෙන පිළිපදින ජීවිතේ මංගල්‍යයක් කරගන්න පුළුවන්. ඒකයි ඒකේ තේරුම. මහා මංගල ලෝකේ තියෙන වටිනාම මංගල්‍යයන් යහපත් උදා කරගන්න පුළුවන් කර්ම තමයි ඒකේ තියෙන්නේ. එකක් තමයි අසේවන අතුබාලාන පණ්ඩිතානංච සේවන. දැන් මේක පිළිබඳව මම මේක පිළිගන්න. ඒ නිසා දැන් අද මම මාර්ග වෙනවා. මට හිටපු යාළුවෝ ටික ඉතල හොඳ යාළුවෝ නෙමෙයි හිටියේ. ඉතින් මම තේරුම් ගත්ත මේ යාළුවෝ ටික හිටියොත් එහෙමනම් ජීවිතය ජීවිතයක් නෙමෙයි සංසාරයෙන් නැති වෙනවා කියන එක. මම ඒ ආලෝ අයින් කරලා දැම්මා. ඒ ආලෝ අයින් කරලා දාලා උසස් කල්යාණ මිත්‍රයෝ ආචාර්යවරු මහාචාර්යවරු මනෝවිද්‍යාඥයන් දත්තවරයන් ආශ්‍රේ විශ්සේක භාවනා යෝගී ආශ්‍රේ විශ්සේක දෙස්සිදිස් ඒ වගේ උසස් දාර්ශනිකයන් ආශ්‍රේ කිරීමට හැකියාව භාග්‍ය ලැබුණා. මම හිතනවා මගේ ජීවිතේ සාර්ථකත්වයට උපකාර කරන්නේ අසේවනජ බාලන අනිදානති සේවන. ඉතින් මම මේ පහුගිය දවසේ ගියා ධම්මලාදේ බලන්න නිකුත් යාළුවෝ කර්ම යාළුවෝ මොකද කියලා. කර්ම යාළුවෝ තාම රෝකුඩ. ඒ වෙනත් කර්ම යාළුවෝ තාම තර කර්ම කර්ම කුරුදුද. කතා කරන්නවත් හම්බ වෙලා දකින්නවත් සුදුසු නැති මාත්‍රේ සමහරවදී ප්‍රාථමිකයි. බොහෝ කීක දෙනෙක් විතර ජීවිතේ යනවා කියන්නේ. ඉතින් මම කල්පනා කරනවා ඒ දැක්ක දිහා බලාගෙන අනේ මම හිතියනම් මේ සමාජයේ කෙනෙක් නේද කියලා. ඉතින් මම මේක උදාහරණයක් දුන්නේ අපේ දරුවන්ට මේ ආශ්‍රය කියන එක මුදල ආශ්‍රය කියන එක ජීවිතේ මහා පුදුම විදියට වෙනස් කරනවා. අර කරුණ පිළිපදින්න සේවනාංශ බාලානම් පණ්ඩිතානංච සේවන ඔබ ආශ්‍රය කරන පුරුදු වෙනවා උතුම් ගුණ තේන පිරිස. ඉතින් සමාන වෙලාවට කියනවනේ හාමුදුරනේ ඉතින් අපි නැවතෙන්නවනේ කියලා. නැවතෙන්න විදියක් නැහැ. ඔබ වචන දිහා බලන්න එපා. මනස දිහා බලන්න. හිත හිත කියවන්න පුරුදු වෙන්න. මයින්ඩ්‍රේගින් කියලා නේද වෙන ඉගෙන ගන්නත් පුළුවන්. හිත දිහා බලන්න. මෙයාගේ හිත මොන වගේද කියලා බලන්න. මට යහපතක් වේද අයහපතක් වේද? උතුම් ගුණ තියෙන කෙනෙක්ද පහත් ගුණ තියෙන කෙනෙක්ද? කල්යාණ මිත්‍රයෙක්ද පාම මිත්‍රයෙක්ද කියන බලන්න පුළුවන්. දින්නක් වෙලා හිත දිහා බලාගෙන ගියාම යාගේ කතාව හැසිරීම ඒ වගේම ඔය අංග ලක්ෂණ විද්‍යාව ඒ වගේම ඉරියව් පිළිබඳව තියෙන විද්‍යාව ආදිය හැදෑරුවාම අපි ඉගෙන ගන්න පුළුවන් මේ කියන්නේ බොරු. දැන් සමහරවල් කැහැ කියනවානේ ඒක දෙකක් ඇස්සදී සමහරවල් ෆෝන් වල ඇයි කැහැ කතා කරන අය ඉන්නව නේද? අපි දන්නවා බොරු කියන්නේ කියලා. තේරෙන්නේ නැහැ. නොයෙකුත් දේවල් තියෙනවා. මගේ අංග ලක්ෂණ විද්‍යාවේ පිළිබඳව සහ විද්‍යාව පිළිබඳව ගැනීම සඳහා නොතේ කියන නිසා. නමුත් මේ මිනිස්සේ දෙහා හොඳින් අවධානයෙන් බලන්න ඉන්න හිත කියලා. හිත කියලා. හිත කියලා. පුදුමයි. තමන්ගේ හිත කියලා ගන්න අනුගේ හොඳට හිත කියලා. සමාජය ආශ්‍රය කරන බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් කියලා දුන්නා. ලෙඩින් වතුර ගන්නවා වගේ ආශ්‍රය කරන්න පුළුවන්. මොකද ඒක තේරෙන්නේ? සමාජය ආශ්‍රය කරන දරුවනි, යාළුවෝ ආශ්‍රය කරන දරුවනි, ලෙඩින් වතුර ගන්නවා වගේ. මොකද ඒක තේරෙන්නේ? ලිලින් වතුර ගත්තට අපේ ලිමිට වැටෙන්නේ ලිඳට පණින්නේ නැහැ. ලිඳට වැටුනොත් ලිඳට පැනනොත් එහෙම දරුණු වෙනවා වගේ. අපි බොහෝම ඈතින් ඉඳගෙන බොහෝම පරිස්සමෙන් වැදගත්ම දේ පිරිසුදු ජලය කෙනෙක්ගේ ජීවිතෙන් අපිට ලබන්න පුළුවන් හොඳ ආදර්ශ අපි ගන්නවා. මේ මොහොත අපේ තුලින් මොම ඈතින් ඉන්නේ ඉඳට වැටෙන්න එපා. මෙන්න මේ පරිස්සමෙන් සමාජාශ්‍රය සිද්ධ කරන්න අපි පුරුදු වෙන්න ඕන. එහෙම අවස්ත වෙන්න ඕනේ නෑ, විවෘත වෙන්න ඕනේ නෑ, එහෙම කියලා එකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ නිරතුරුවම අහපු ප්‍රශ්නයක් තමයි ළඟ බලන එක හොඳයිද දුර බලන වැඩ කරන එක හොඳයිද කියලා. බුදුහාමුදුරු නිරන්තරයෙන්ම මතක් කරන්නේ ගරු උදාහරණයකි ළඟක් බලන්න. ඒ සේම තමා කතා කරන වචනේ ක්‍රියාව දුරටත් ගැලපෙනවද කියලා බලන්න. ළඟක් බලන්න, දුරක් බලන්න, නිරන්තරයෙන්ම ළඟක් බලලා දුරක් බලන වැඩ කරන කෙනා තමයි ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා. එම මොහොතකම ළඟක් බලන්න, දුරක් බලන්න. කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම සාර්ථක පුද්ගලයා මනුෂ්‍යයා ආශ්‍රය කරන්නට අද බලා ගන්න. කතාවෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙන්ම සාර්ථක පුද්ගලයන්, ජයග්‍රාහී පුද්ගලයන් ආශ්‍රය නිශ්‍රය කරන්නට ගොනු බලා ගන්න. සම්පූර්ණ සාර්ථකත්වයක් දරුව කෙනෙක් හොයා ගන්න බැහැ. එහෙම බුදු කෙනෙක්, මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න බැහැ. නමුත් සම්මුති ජීවිතයේ හරි ආදර්ශයක් සාර්ථකත්වයක් තියෙන යම් තාලක මිනිසුන් අපිට පුජ්‍යලයන් යහළුවන් ඉහෙලියන් ස්වාමීන් හැකියාව තියෙනවා. ජීවිතයේ පිටුතුනේ දියුණු කරගන්නට උවමනා කරන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙන හැම ජීවිතයකම. එකක් තමයි ಗುಣ යහපත්කම. ඒ හිත ඇතුලේ පින්නතුනේ ಗುಣ යහපත්කම කියන එක තියෙනවා. අනිත් එක තමයි නැනවත්කම. ඥානවත්කමක් තියෙනවා. දෙයක් ජය ගන්නට හැකියාව, කුසලතාවයේ නිර්මාණශීලීත්වය, නුවණින් කටයුතු කරන ස්වභාවය තියෙනවා. ගුණවත්කම, නැරවත්කම, මේ දෙකම තියෙනවා. ඊළඟට මොනවද තියෙනවා? ඊළඟට තමයි ජීවිතේ ලස්සන කරන්න උවමනා කරන දේ තමයි ධනවත්කම. කොහොමද ධනය හොයන්නේ? ධනය මේ ලෝකේ අපිට ලැබෙන්නේ මේ ලෝකේට අපගේ නිර්මාණශීලීත්වයෙන්, අපේ කුසලතාවයෙන් සේවා කරන්නේ. මේ දරෝ කරුණා කර අපි මොනවද ඒක කරන්නේ? බැරි කමක් නේ. ඔබ දන්න පමණේ අධ්‍යාපනය ඊට පහළ ඉන්න පරම්පරාවට ලබා දුන්නා. ඉස්සරණ අධ්‍යාපනයෙන් හරි ලබා දෙන්න පටන් ගත්තොත් මම කාලයක් යනකොට ඒකේ ජයග්‍රහණ කියලා. තමන් දන්නේ මොන ශිල්පයේද? ඒ ශිල්ප ධාරාවෙන් ගමට සේවාවක් සිදු කරනවා. තමන්ට පුළුවන් දේ මොකක්ද? ඒක තියෙන වටිනාකම මොකක්ද කියලා තේරුම් අරගෙන මේ සමාජයේ සර්විස් එකක්, සේවාවක් ලබා දෙනවා. ඒකෙන් ඔබට ධනවත් තමයි. මුදල කවදා ඉස්සරහින් තියාගෙන යන මිනිස්සු වෙනුවට පෝසත්ේ නැහැ. මුදල පිටිපස්සට දාලා සේවාව සර්විස් එක තමන්ගේ ඉස්සරහට ගත් උදවිය තමයි මේ ලෝකේ පෝසත් වෙලා තියෙන්නේ. මේ රටේ ඉන්න රාජ්‍ය සම්මානලාභී මුදල අපනායකවගේ මම කිව්වා ඔබ කොහොමද හොඳ ව්‍යාපාරිකයේ ගුණේ කියලා. එතුමා දුන්න උත්තරේ තමයි දරුවනි, හාමුදුරුවනේ මට උවමනා කරේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි. මට උවමනා කරේ මිනිස්සු 300කට රස්සාවේ. මිනිස්සු 300කට රස්සාවේ. එතකොට මට පුළුවන්කමක් තියෙනවා ඒකෙන් 1500කින් විතර බඩවල් කරගන්න. මම අන්න ඒකටයි මහන්සි වුනේ. මගේ නිර්මාණශීලීත්වය සහ ව්‍යාපාරයේ ගොඩනැගුවා විතරයි මම සල්ලි ගණන් කරන්නේ නැහැ කිව්වා. අන්න ඒ වචන ඇතුලේ තියෙනවා දරුවනි මෙත් සිටිල්ල. සේවාවක් තවත් මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෙක් මම කියනවා එයා බොහෝ පොඩි තැනකින් ඉස්සරහට ආවේ. එතුමත් කියුවේ නාමගුරුනේ අපිට කුච්චර මිලමුදා තිබ්බා අපිට කන්න පුළුවන් වෙන මිනිස්සු වගේ එක බත්ති ගන්නයි නිදා ගන්න පුළුවන් එක ඇඳයි කාමරේ පාවිච්චි කරන්න පුළුවන් කොච්චර දේවල් තිබුණා. ඉතින් මම මේ කරන්නේ සේවාව. දේශ මහන්සියල මේ දරුවන් රස්සාවක් දෙන කැප්තම මේ ඉන්ද්‍රියට යොමු කරනවා. මෙන්න මෙවැනි චින්තන ධාරාවන් ඔබේ හදවත් වල පැහැ කරගන්න. එතකොට ඔබ හොඳ නිර්මාණශීලී සේවාදායකයෙක් වඩ පාත් වෙනවා. ඉතින් මට කියලා හම්බ කරගන්න ගියාම එයා දුර්වල වෙනවා. මමත් මේ බර වැඩි වෙනින් ඒ වගේම යමක් කරනකොට කියනකොට හැමතිස්සෙම මම මේ දේ කරනවා කියන සිතුවිල්ල ගන්නෙ නැතුව මේකට සම්බන්ධ කරගන්න තුරුමා මම තෙරුවන් සරණින් මේක ජය ගන්නවා. තෙරුවන් සරණින් මම විභාගය කොහොම හරි පාස් කරනවා. තෙරුවන් සරණින් මේ කටයුතු මම සාර්ථක කරගන්නවා කියන සිතක්. එවිතර මමත්වේ බර අඩු වෙනවා. ඕන මම මේ දේ කරනවා මට මේ දේ පුළුවන් කියලා මම කියන ස්වභාවයට ඒ බර වැඩි කරගත්තාම ජීවිතේට නම් බර වැඩි වෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම දරුවනි තෙරුවන් සරණ නියම කරගන්න. ජයශ්‍රී මහා බෝධිසත්වගේ ආරක්ෂාව මුල් කරගෙන අර මමත්වේ ටිකක් අඩු කරලා විශ්ව ආශිර්වාද ශක්තියෙන් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔබ ආදාන වෙන දෙවිවරු ඉන්නවා නම් ඕ දෙවිවින්ගේ මම මේක ජය ගන්නවා කියලා හිතන්න. කවදාවත් දෙවිවරුවත් ශාස්ත්‍රවරුවත් කවුරුවත් මේ වේදනේ කරන්න මේ ලෝකේ ඇවිල්ලා නැහැ. සියලු දෙනා සමග සම්පන්න කරන්නේ ඉල්ල තියෙන්නේ. එහෙත් අප තුල ભેද නැති වුණා ලෝකේ මිනිසුන් ළඟ ભેද තිබෙන බව තේරුම් ගන්න සැලකිල්ලෙන් ජීවත් වෙන්න වග බලා ගන්නට ඕනේ. අපේ ආරක්ෂාවිතාව වැඩගත් අපේ කම්පියුටරේ විසින් ලෝකයේ අනිතේවට වෛරස් හැදලා දැම්මේ නැති වුණාට වෙන අය ලෝකේ නැත්තේ නෑ වෛරස් හදලා දානවා. ඒ නිසා අපි අපේ කොම්පියුටරේට වෙනම වෛරස් ගාන්ට් එකක් දානවා. එහෙම එකක් කරගන්නේ අපේ ආරක්ෂාවට. ඒ වගේ අපේ ජීවිතේට වෛරස් ගාන්ට් එකක් තියෙනවද? අපේ ජීවිතේට, අපේ තරුණ ජීවිතේට, අධ්‍යාපනික හැසිරවීම කරන ඔබගේ ආධ්‍යාත්මික විදුත් පද්ධතියට වෛරස් කාටකත් තියෙනවා. ඒක තමයි නුවණ ප්‍රඥාව. මෙන්න මේ ප්‍රඥාවෙන් නුවණින් පේරණය කරලා එහෙම නැත්නම් හොඳින් පරික්ෂා කරලා අර හොඳ නරක දත්ත වෙන් කරලා ගන්න එකට තමයි අපිට තියෙන වෛරස් කාටක. මේක හැමදාම හොඳ විදියට ලෝකයේ තියෙන තත්ත්වයන් එක්ක අපේ කොම්පියුටරේ නම් කියන්නේ අප්ඩේට් එකක් කරනවා කියලා. ඔව් ඔබේ නුවණත් අප්ඩේට් එකක් දාගන්න සිද්ධ වෙනවා. අවියේ උත්තර කුමටද දහම? සාර්ථක ජීවිතයක්, පරිපූර්ණ ජීවිතයක්, ජයග්‍රහී ජීවිතයක් ඇති කර ගැනීම සඳහා. මම වයසට යනකොට මගේ වයස අවුරුදු 50 වෙනකොට මට තේරෙන්න ඕන මම පරිපූර්ණයි කියලා. ඔබ වැඩිහිටිය බොහෝ දෙනෙක්ගෙන් අහලා බලන්න, අවුරුදු 50 වෙච්ච, 60 වෙච්ච, 70 වෙච්ච උදවියගෙන් අහලා බලන්න ඔබ පරිපූර්ණද කියලා. පරිපූර්ණ නොව තමයි ජීවිතයේ පිළිබඳව සෑහීමට පසු නොව මිනිසුන් අනුගමනය නොකරන්න. තමගේ ජීවිතයේ පරිපූර්ණ කරගත්, සාර්ථක කරගත්, හොඳ සන්තුෂ්ටියකින් ජීවත් වෙන මිනිසුන්ම ආදර්ශයට ගන්න. මොකද ඔබේ ගමන් මගේ කෙළවරක් මේ පරිපූර්ණතාවයේ යුතුයි. ඉතින් අපගේ ජීවිතය පරිපූර්ණ කරාවිද විභාග පමණ, එහෙම නැත්නම් උපාධි පමණ, මුදල් පමණ අපගේ ජීවිත පරිපූර්ණ කරාවිද කියලා ප්‍රශ්නාර්ථයක බලන්න. නෑ. බොහෝ වෙලාවට සමාජයේ 75-80% විතරවා මුදල අපගේ ජීවිතයේ පූර්ණත්වයට පත් කළාවි කියලා. කවදාවත් ඔබ මතන සියලුම සිහින ටික එකවර ලබා දෙන්නට පුළුවන් ධනවතුන් මේ ලංකාවේ සිටිනවා. ඔබ එක මොහොතකින් ජීවිත කාලයම මවන සිහින ටික තත්පර ගානකින් දෙන්න පුළුවන් ධනවතුන් ඉන්නවා. ඒ කෙනෙක් ඇවිල්ලා ඔබේ සිහින ටික ඔක්කොම ලියන්න කිව්වොත් ඔබ කියයි වාහනයක් ගියක් මේ දේවල් මෙච්චර බැංකු ඉතුරුවක් සහ මෙච්චර කියලා දැම්මොත් ඒ ටික ඔක්කොම දෙන්න පුළුවන් මනුස්සයෙක්. හැබැයි ඔහු මෙහෙම ප්‍රකාශයක් කළොත් ඔබ ඒ සිහින සියල්ලම මම මෙහෙම ඔබට ලබා දෙන්න. ඔබේ සිහින සියල්ලම මම මෙහෙම ඔබට ලබා දෙන්න. ඔබ එක දෙයක් මෙතන සිට කරන්න ඕන. මොකද්ද? සතුටින් ජීවත් වෙන්න. අභියෝග බාර ගන්න. ඔබගේ බලාපොරොත්තු වෙන සියල්ල ඔබ ප්‍රාර්ථනා කරන වාහනය, BMW'ද, Benz'ද, Prado'ද, V8'ද, Range Rover'ද මොනවද නැහොත් ඒ ඕනම වාහනයක් හම්බ වෙනවා. ඒ වගේම ගෙදර 17ෙන්ද, 15ෙන්ද, 10ෙන්ද ඕන තැනකින් ආරම්භ වෙනවා. ඔබට බැංකුව ඉතුරුව මිලියන වලින් කියවද මෙච්චර ගාණක් ඕනේ කිව්වොත් ඒ ගාණක් දෙන්න. හැබැයි ඔබට ඔක්කොම දෙනවා. ඔබට අභියෝගයක් ලැබෙනවා මේ මොහොතේ සිට ඔබ සතුටින් ජීවත් විය යුතුයි. හැබැයි දුකින් ඉන්න බෑ. ඇත්තටම මේ අභියෝගය අපිට බාර ගන්න පුළුවන් මනසක් තියෙනවා කියලා. අන්නේ පුළුවන් කියන තැනට ඔබ සිත හදාගත්ත දවසට ඔබට ඔබව පොසත් කියලා දැනෙවි. එහෙමනම් අපිට ධනයෙන් අපේ වල ජීවිතේ පරිපූර්ණ කරවන්නේ නැහැ. ඒක මහා විද්‍යාවක් ලෝකේ තියෙනවා. තාරකා විද්‍යාව විසින් අපරිමිත ආකාශයේ ගවේෂණය කරමින් සිටින මොහොතේ අපි දකිනවා අනන්ත විශ්වයේ සහස්‍ර සොයාගෙන ගිය මේ මහා පෘථුවිය වගේ එකක් තාම හම්බ වෙලා නැහැ. මේ මනුස්ස ආත්මය වගේ දියුණු ජීව ස්වභාවයක් තාම පවතිනවා කියලා තන නිශ්චිතව සොයාගෙන නැහැ. එහෙනම් බලන්න මොනවා දුර්ලභයි මේ විශ්වයේ අතිශයින්ම දුර්ලභයි අපේ පෘථුවිය වගේ ග්‍රහලෝකයක්. ඒ ග්‍රහලෝකයේ පෙබතුරි මහා කාන්තා රටවල් ගොඩාක් මැද බොහොම දුර්ලභ වාසනාවන්ත මේ රටක් තමයි මේ ශ්‍රී ලංකාව කියන රට. කිසිම යෙත්තු විපර්යාසයකින් පීඩානේ සීතලෙන් මුස්තෙන් අපි දැඩි පීඩාවෙන් දෙන්නේ නැහැ. අපි අතිශයින්ම පෝසත්. එහෙමනම් උපතින් පෝසත් වෙච්ච උදවිය දුප්පත් කියලා හිතන මානසිකත්වය විතරක් වෙනස් කරගන්න. එතකොට මේ රට තුන්වෙනි ලෝක රට නෙමෙයි පළවෙනි ලෝක රට. ඒ කියන්නේ මේ රට දියුණු කරන්න ඕනේ මේ රට උපතින් පෝසත්. ඉඟවට කබාවතන් අවශ්‍ය නැහැ. අපිට සීතල වල ප්‍රශ්න නැහැ. බිර ගහක් යට වුණා තින්න පුළුවන්. ඒ වගේ මුසුම් වාහන අවශ්‍ය කරන්නේ නැහැ. මේ ගහක් යට වුණා තින්න පුළුවන්. ඒ නිසා අපේ තුන්දෙනි ලෝක රටක් දියුණු වෙන පවතින රටක් නෙමෙයි. උපතින්ම දියුණු රටක්. උපතින්ම පෝසත් මිනිස්සු ඉන්න රටක්. එහෙම නේද? කොහොමද කියන්නේ? දැන් මම බලාගෙන යනවා මම රටවල් භූමියකට වැඩම කරලා තියෙන නිසා මම දියුණු මිනිස්සු ඉන්න රටක් වල. දියුණු මිනිස්සෙක් කියලා කියන්නේ මානසික පූර්ණත්වයෙන් සතුටින් ඉන්න මිනිස්සෙක් කියලා. නෑ. ඒ මිනිස්සු ජීවිතයක් නැති තරමටම වැඩ කාල බහුලත්වයේ ගුණාගත්ත මිනිසුන් ලෝකේ ওই දියුණු කියලා රටවල ඉන්නේ බොහෝ වෙලාවට. චීනයේ වේවා, ජපානයේ වේවා, අමරිකාවේ වේවා, ඕස්ට්‍රේලියාවේ වේවා මේ රටවල වල තරත්තය වැදගත් ගුණේ බරක් අදිනවා තරමටම ජීවිතේ ගැට ගහගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා. මානසික පීඩා ආතති බොහොමයි. අවසාන කාලයේදී මේ යන්නේ මානසික විකෘතිතාවකට. ඒක අපි අන්නෝනේ ප්‍රයෝග ප්‍රසිද්ධ චාරිත්‍රවලට පවා හේතු තමයි සිද්ධ වෙවි පවතිනවා. ඉන්නකට දහමෙන් කියා දෙන හොඳම දේ තමයි මානසික පැත්ත වගේම දරුවනේ කායික පැත්ත නිරෝගීතාවය. හොඳට මතක තියාගන්න ඔබ ගන්න ආහාර පාන ඖෂධයක් සේ සලකා හොඳින් තේරුම් අරගෙන වටහාගෙන අවබෝධ කරගෙන ගන්න. නැත්නම් මේ කියන ආහාර පද්ධති මේ කීවේ කියන ආහාර කෑමවල කෑවොත් ඔයගොල්ලන්ගේ මොලේ විනාශයි මනසත් විනාශයි. හොඳට පරිස්සමෙන් ඖෂධයක් සලකා ආහාර පාන ගැනීම වග බලා ගන්න. නැත්නම් ඔබගෙට වටිනාම සම්පත දෙන ලාභේ නැති වෙනවා. මොකද ආරෝග්‍ය නිරෝගීකම තියෙනවා නම් අවුරුදු 90ක් 100ක් යනකම් ඔබට හොඳට ඒක තමයි ජීවිතේ ලබන්න තියෙන ලොකුම ලාභය. එහෙම නැත්නම් මුදලින් විතරක් නෙමෙයි ලාභ ලබන්න පුළුවන්, නිරෝගීකමෙන් ලාභ ලබන්න පුළුවන්, මානසිකත්වයෙන් ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම ඥානයෙන් ප්‍රඥා සම්පත්තියෙන් ප්‍රඥා ධනං සුත ධනං හොඳට ඇසුරු පිළිව තැන් පිළිබඳ අවබෝධය දැනුම සහනුවන ධනයක්. පවට ලැක්ෂ බය දෙක ධනයක්. එහෙනම් රුපියල් ඩොලර් සමනක් නෙමෙයි ධනය, මේවා ධනයයි කියලා මේ ජීවිතේ එකතු කරගන්න තරමට යන ජීවිතේ වටා වටිනාකමක් එකතු වෙනවා. ඒ කියන්නේ පෝසත්කමක් ධනවත්කමක් එකතු වෙනවා. එහෙමනම් මේ කරුණු සියල්ල මතක් කරන්නේ ඒ ධනවත්කම ඒ පෝසත්කම ලබා දීම උදෙසා. අපි කුඩා භාවනාවකයේ දෙන කොච්චර කතා කරලා මේ දේවල් ආධ්‍යාත්මය තුළින් ප්‍රායෝගික කරන්නේ නැති කරන්න බැහැ. අපි ඒ ප්‍රායෝගික කුසලතා තිබුණේ නැති වෙනවා. අපි කුඩා භාවනාවක දැන් යොදවෙන්නේ සූදානම් වෙන්නේ අපේට සාසනය මේ අත්දැකීම අපි යොදවන්නේ. මේ භාවනා ක්‍රමය ගුරුවරයාට වැඩ සිටිය මහා ද්‍රාක්ෂරේණ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මහා ශිෂ්‍ය ආදී ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමය. බොහෝ දේශයෙන් සිත ඒකාත්මික කරගන්න පුළුවන්, එකඟ කරගන්න පුළුවන් භාවනා ක්‍රමය. මුලින් පොදින් සහැල්ලු වන්න තමන්ගේ දකුණු අත වම් අත උඩින් තබා ගන්න භාවනා ස්වරූපයෙන් සිටින කොන්ද හොඳට කෙලින් තියාගන්න, බෙල්ල හොඳට කෙලින් තියාගන්න, කකුල් දෙක හොඳට පොළවට ස්පර්ශ ප්‍රදාංග වල තබා ගන්න. පාවහන් කියලා නම් ඒක ඉවත් කළා තමයි. නැත්තම් දැරට නිසලව සුළු මොහොතක් සිටින්න. මෙහෙම නිසලව සිටින ඔබට තේරෙනවා ඇතේ උදරයේ පිම්බීම හැකිලීම. තමන්ගේ බඩ පිම්බෙනවා හැකිලෙනවා තමන්ට තේරෙනවා. ඇඳුමේ ස්පර්ශ වෙනවා තේරෙනවා. ඒක අවධානය යොමු කරන්න. පින්බෙන විට සිතෙන් හිතන්න උදරේ පින්බෙනවා, ඒ කියන්නේ පිම්බෙනවා කියලා හිතන්න. හැකිලෙන විට හැකිලෙනවා කියලා හිතන්න. එහෙම සිතන්නේ අපේ සිත මේ දේවල් සිතනවට, මේ මෙහි විසිරෙනවට කරන උපායක්. පින්බෙනවා, පින්බෙනවා, හැකිලෙනවා, පින්බෙනවා, හැකිලෙනවා. කෙනෙකුට ආස්වාස ප්‍රාස්වාසයේ නාසාග්‍රයට නම් තමන්ගේ අවධානය යන්නේ නාසාග්‍රය තුළ සිහිය පිහිටවාගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා, හුස්ම ගන්නවා හුස්ම හිරනවා. මෙසේ භාවනාවේ යෙදෙද්දී ඔබට සිතිවිලි පහළ වෙන්න පුළුවන්. ඒ සිතිවිලි පහළ වෙන්නට සිතිවිල්ල 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 කියන්නේ මෙනෙහි කරන්න. ඒ සිතිවිල්ල ඔබගේ සිතෙන් ඉවත් වුණාට පසු නැවත එන්නවා. වෙනත්නම් ආස්වාස් කරනවා ප්‍රාස්වාස් කරනවා. මේ අරමුණු දෙකෙන් වඩා සොමට ප්‍රකටව දැනෙන පහසු අරමුණ ගන්න පුළුවන්. එකක් තෝරගන්න. සිතිවිල්ල පහළ වෙන විට සිතිවිල්ල සිතිවිල්ල කියලා හඳුනගෙන ඒක ඉවත් කරනවා. අරමුණු කායෝව භාවනාවේ කියලා දෙකක් තිගර මොස්මක් කියලා තාගෙන පහත් කරනවා. නැවත තිගර මොස්මක් දිගර මොස්මක් කියලා දෙක තප්පරයක් රඳවා ගන්න. ඒක පස් පහකට කරා. සම්පූර්ණයෙන්ම හුස්ම උදරයෙන් එන හරවලින් ඉවත් වෙන තරමටම හුස්ම දෙක සම්පූර්ණයෙන් එළියට ආස්වාස කරන විදිහට තමන්න හුස්ම නැවත හුස්ම බඩ කෙරෙන්න සාමාන්‍ය ස්වභාවයට වඩා තරම හති ගහන මෙන් වේගයෙන් ඇවිදින විට තමතු හුස්ම වැටෙන ආකාරයට හුස්ම ටිකක් මහන්සියෙන් ඉහළට වේගෙන් ගන්න. හෙමින් හුස්ම වේගය අඩු කරන්න. සාමාන්‍ය හුස්ම තත්ත්වයටම ගෙන අතහැර දාන්න. මේ භාවනාවත් ඒ වගේම මේ හුස්ම ක්‍රියාදාමය ඔබට පාඩම් කිරීමේ අපහසුතාවය වෙනවම සිද්ධ කරන්න ඔබට නැවතත් මානසික සහ මොළයේ ක්‍රියාකාරීත්වය හොදාකට යොමු වෙලා තව පාඩම් වැඩ කරන්න හැකියාව ශක්තිය ලැබෙනවා. මේ පුරා භාවනාවත් ඒ වගේම හුස්ම ක්‍රියාකාරකම ඒක විද්‍යානුකූල සිද්ධාන්තයක් ක්‍රියාවලියක් මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ඒ වගේම අභ්‍යන්තරයේ අවයවයන් වලට පුරා ව්‍යායාම සිද්ධ වෙනවා. අපිට ශාරීරික ව්‍යායාම ගොඩක් කළා කියලා දුන්නොත් මේ අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් වලට ව්‍යායාම කියලා දෙනවා. ඒයි මේ හුස්ම ව්‍යායාමය පැහැදිලිවම අභ්‍යන්තරික අංගයේ සියලුම සියුම් ශෛල වලට ලොකු ව්‍යායාමයක් උදව්වක් බවට පත් වෙනවා හෘදයට පවා. එනිසා මේක ඔබට ඔබේ පාඩම් වැඩ කරගන්න බොහෝ උපකාරක සිද්ධියක් භාවනාවක් වශයෙන් අපි සේවක් කරන්න කැමතියි. ඊළඟට පොඩි කතාවක් කියන්න කැමතියි. මේ කතාවේ ලොකු පණිවිඩයක් ඉගෙන ගන්න දෙන්න සම්බන්ධවෙන්නේ. මගේ පන්සලට ආවා අවුරුදු 75ක විතර සීයක. ඒ සීයා එක්තරා දුකකින් අඬනමින් අඬනා වේදනාවෙන් ඉන්න සීයකෙනෙක්. මොකද මේ වේදනාව තමන්ගේ නෝන නැති වෙලා ඒ වේදනාව ඒ නෝන නැති වෙලා ඒ සීය කියනවා මම ලබනාත්මේ ප්‍රාර්ථනා කරන්නේ මගේ නෝනම තමයි කියලා. ඒ හරිය දුකින් අඬනවා මම ලබනාත්මේ නෝන හම්බුණු ඔබ විවාහ කරගන්නවා කියලා. ඊට පස්සේ කිව්වා ඔව් කියලා. ඉතින් මම ඒවා මෙහෙමයි. දැන් ලබනාත්මේ නෝන උපදිනවා. හැබැයි මම ඊට කලින් පොඩ්ඩක් විමසා බලනවා. මොකන්ද මේ සීයේ සම්බන්ධතාවය මේ තමන්ගේ නෝනට තිබිච්ච ප්‍රබල ඇලීම මොකක්ද කියලා. ඉතින් මම ඒවා මේ ආදරේ කරන සීයා විවාහ වුණේ නැත්නම් මේ කපුලවක් කතා කරලා ඉතින් කපුලවක් කතා කරලා විවාහ වුණා. හොඳයි මලපාලි බලන්න ගියපු දවසේ මුලින්ම සිද්ධාර්ථේ මොකක්ද කියලා මම හෙළුවා. සීයක පාරට කියනවා හාමුදුරුවනේ අයට තෑගෙන්න ඕනේ කියලා තියෙනවා. ඒක සීයද මේ මකරපොතේ ඉඳගින්න දෙන්නේ පොඩ්ඩේට පොඩ්ඩේ. ඉතින් කියනවා අපේ නෝන නාන්න ගියාම තව එක්කෙනෙක් මයි යවනවා පොඩ්ඩේ අරන් ගෙන ගිහුවා. ඒ තරම් දිග පොඩ්ඩයක් තිබුණේ තියෙනවා. ඒ කියන්නේ අයිනොත් පල්ලෙහාට දිමෙන් තිබෙන පොඩ්ඩයක් තිබුණා කියනවා. හරි. මස්වා සිය දැන් ලබනාත්මේ උපදිනවා. හැබැයි එයාට පොඩ්ඩේ නෑ උදු බොරු ආන. කාදරේ උදු බොරු ආන රසයක් තියෙනවා කියන්නේ ඒක මම බෙහෙත් ගන්නවා. වෛද්‍යවරුන්ට අපේ ඉන්නේ මම ගන්නවා ඒක දෙන්න. මේ ඉතින් උදු බොරු ආන තියෙනවා කියලා මම ඒක කියුවා. ඒ වගේම පොඩි පොංගල් පොඩි ලොක් එකක් තියෙනවා. ඉතින් ඒ ආත්මේ කියන මම නෝ සිය කැමති වෙනවා. තමන්ගේ නෝනමයි හැබැයි මේ දෙවෙනි ආත්මෙ රීබර්ත් එක. සිය ක්‍රියාපිය පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඉතින් මම කොහොමද ඉතින් ඔයාගේ නෝනනේ. අන්න ඒ වගේ ඔබටත් ආදරය කරන්න බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ආවහම අහන්න ඔයා මගේ මොන පාට් එකටද අහස කියලා. එතකොට කියන සමහරලාට හිනාව ලස්සනයි, ඒකට ඇස් දෙක ලස්සනයි, ඒකට කොණ්ඩේ ලස්සනයි, ඒකට කියලා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ ධනෙ නිසා ඇලෙන අය ධනෙ නැති වෙනකොට යනවා. බලය නිසා ඇලෙන අය බලය නැති වෙනකොට යනවා. රූපේ නිසා ඇලෙන අය රූපේ නැතිවෙනකොට යනවා. මෙන්න මෙහෙමයි ලෝකෙ මේ පුහුරු සත්‍යයන්ගේ බැඳීම් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා මේ බැඳීම් වලට මහා උත්තරීතරත්වයක් දුන්නට එහෙම එකක් නෑ. ඔබ ලස්සනට ඉන්නකම්, ඔබ හැඩට ඉන්නකම්, ඔබ ධනවත්ව ඉන්නකම්, පොහොසත්ව ඉන්නකම්, අලංකාරව ඉන්නකම්, නිරෝගීව ඉන්නකම්, ශක්ති සම්පන්නව ඉන්නකම්, පසුබිම හොඳයි කියලා තේරෙනකම් ඔබට ආදරය කරන්න බොහෝ දෙනා ඉන්නවා. ඒත් ඒව නැති වුණා කවුරුවත් නැහැ. ඒකට අපි වෛර කරන්න හොඳ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. ගහේ මල් පළතුරු තියෙනවා නම් විතරයි ඒ ගහට සමනැල්ලු බබලු කුරුල්ලු එන්නේ. ඒ ගහේ යම් දවසක පළතුරු නැති වෙලා පොළ හැලිලා කනාටු ගහක් වෙච්ච දවසක ඒ බබලුත් නෑ, ඒ සමනැල්ලුත් නෑ, ඒ කුරුල්ලු නෑ, කවුරුවත් නෑ. අටුම තරමේ යවනට ඉන්න මනුස්සෙක්වත් ඒ ගහයට දෙන්නේ. ඒ මනුස්සයත් දෙන්නේ යවනට ඉන්න ඒ ගහේ පොළ තියෙනකම්. මේක තමයි ලෝක ස්වභාවය. මේක තේරුම් අරගෙන ලෝකෙට වෛර කරන්න නැතුව අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ නිසා මම තීරණය කරනවා හැමදාම මගේ ගහේ හොඳට ඵල දාව තියෙන්න ඕන, හොඳට මල් තියෙන්න ඕන, හොඳට පොළ අතු තියෙන්න ඕන, ගහේ මුළු ශක්තිමත් අරටුවක් තියෙන්න ඕන. එහෙම තියෙනක තමයි මම ලෝකෙට කරන සේවා. එහෙම මම ආරක්ෂා වෙන එක තමයි විදියට ලෝකෙට කරන සේවා. මගේ මම හිතනවා ඒක නිසා මිනිස්සු එනවයි කියන එක නෙමෙයි. ඒ නිසා මම ලෝකෙට සේවයක් කරනවා. ලසක් ලොකු සේවයක් කරනවා. පළතුරු හදලා දෙන්න, පොළ හදලා දෙන්න, ශක්තිමත් ගහක් හදලා දෙන්න, මිනිස්සුන්ට හේවන දෙන්න ලොකු ලසක් වගේ සේවාවක්. ඒ වගේ අපක් ගසක් වගේ මේ ලෝකෙට හොඳ සේවාවක් සිදු කරනවා. සාර්ථකව ශක්තිමත්ව සිහිපත් කරනවා. එනිසා බුදුහාමුදුරු නිරන්තරයෙන් මතක් කළා අත්ථ හිතං කත්තම්බං. අංක එකට ගන්න තමන්ගේ යහපත වෙනුවෙන් තමන් කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒකට කියනවා ආත්ම අර්ථය කියලා. ගොඩක් අය කියන සමානලට ආත්ම අර්ථකාමී වෙන්න එපා කියලා. ඒ නොදන්නයි කියන්නේ. ආත්ම අර්ථකාමී වන්න ඒ වචනය වැරදි විදිහකින් ඒක තේරුම් අරගෙන තියෙන නිසා තමයි වැරදි කියලා මම හිතන්නේ. ආත්මයට සුභවාදී දේ එකතු කරගන්න එක තමයි කියන්නේ ආත්මාර්ථය. අන්න අයට යහපත සලසන එකට තමයි කියන්නේ සුභාර්ථයේ සලසන එකට තමයි කියන්නේ පරාර්ථය කියලා. ඒක කොටස් දෙකක් මේ කොටස් දෙක හොඳයි. අත්තිකං කර්තං බව පරිවිතංච කර්තං බව. තමන්ගේ යහපත පිණිස වැඩ කරන්න අනුන්ගේ යහපත පිණිස වැඩ කරන්න. හැබැයි අංක එකක් තමන්ගේ යහපත පිණිස. දෙකක් තියෙනවා නොකළ යුතු. ඒ තමයි අනර්ථකාමී නොවන. අනර්ථකාමී කියන්නේ තමන්ටත් නැහැ අනුන්ටත් නැහැ කිසි ප්‍රයෝජනයක් නැති කිසි තේරුමක් නැති වැඩ කරනවා. ඒ වගේම නිරර්ථකාමී නොවන. කිසිම අර්ථයක් නැති දේවල් කරන්න එපා. අනර්ථය කියන්නේ විශේෂයෙන් අයහපත වෙනස බවට දෙයක් කරන එකට. ඒ වගේම නිරර්ථකාමී කියලා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩ කරනවා. මෙයා කරන දුන්නා මෙයාටත් කියන මෙයාටත් කියන කියලා දැන් පොලේ ගහන්නේ. අන්න ඒක කියනවා නිරර්ථකාමී කියලා. අනර්ථකාමී කියන්නේ අනුත යහපතක් කරලා තමන්ගේ හතර බොහොමාරය ඇති කරගන්න එක. අනර්ථකාමී. එහෙනම් දෙකක් නොකළ යුතුයි. අනර්ථකාමී නොකළ යුතුයි, නිරර්ථකාමී නොවිය යුතුයි. ආත්මර්ථකාමී විය යුතුයි, පරාර්ථකාමී විය යුතුමයි. එනිසා ඔබගේ ජයග්‍රහණයද ඔබගේ පරාජයද පළමු අයිතිකරුවා මමයි ඔබමයි. ඔබගේ ජයග්‍රහණයද ඔබගේ පරාජයද පළමු අයිතිකරුවා මමමයි. මේ සමාජය තුළ අපට වැටෙන්නේ නැතුව පරාජය වෙන්නේ නැතුව ඉස්සරහට යන්න බැහැ. ලෝකයේ ඉහළටම උඩරේච්ච මිනිස්සුන්ගේ චරිත කතා කියවන්නේ ඒ මිනිස්සුන් කී කතාවක් පරාජය වෙලා තියෙනවද කියලා බලන්න. ඇපල් සමාජයේ මේ අධිපතිවරයා කී වාරක් පරාජය වෙච්ච මිනිස්සුන්ට කියලා පුතාලා දන්නවා අන්තර්ජාලයේ කියලා නිසා. ඒ වගේම ගුවන් යානාව නිපදවූ මිනිස්සෙක් කී පාරක් පරාද වුණාද කියලා දන්නවා. බල්බේ සාගත මිනිස්සෙක් කී පාරක් පරාද වුණාද කියලා දන්නවා. එහෙමනම් ඔබගේ එක පරාජයකදී දෙහිකදී තුනකදී නොසැලී සිටින්නට එවැනි ජීවන චරිත ඔබට ආදර්ශයක් සපයනවද නැද්ද? සපයනවා. එනිසා ලෝකයේ ශ්‍රේෂ්ඨ පුරවැසියන්ගේ ශ්‍රේෂ්ඨ ජීවන චරිත ඔත් කියවන්නේ මගේ බොහොම ආසා කරන දෙයක් තමයි ලෝක ජයග්‍රාහී පුද්ගලයන්ගේ ජීවිත කතා කියවන්නේ. පරාජය වෙච්ච මෝඩ බික්කව කරන්න ගිහිල්ලා මැරිච්ච මිනිස්සුගේ ජීවිත කතා නම් කියවන්නේ. සැබෑ ලෙස ප්‍රායෝගිකව ජීවිතේ දිනාගත්ත මිනිස්සුගේ ජීවිත කතා විතරක් මම කියවන්න කැමතියි. ඒක මට ආදර්ශයක් බවට පත් වෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපේ ජීවිත වාසනාවන්ත කරගන්න සාර්ථක කරගන්න. ඉතින් මේ හැම දෙයක් කරන්න හොඳ නුවණ ඕන, සිහිය ඕන. තත්ත විපස්සන මොහොතින් මොහොත සිතන්න, මොහොතින් මොහොත අවදීන් කල්පනා කරන්න. මානසිකසේ කඳු කල්ලන් ජීවිතයේ මුණගැහෙනවා. රළු ගොරළු පාරවල් වාසීම අධිවේගී මාවද්ද අපිට මුණගැහෙනවා. මේ සියල්ලට ශක්තිමත් වූ ජීවිතයක් ඔබලට තියෙනවා. ඊළඟට විශේෂයෙන් දර්ශනයේ පැත්තට යන්න ඕන මොකක්ද මේ ලෝකෙට ආගම කියන්නේ? බුදුදහම ආගමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ආගමිකයෙක් හැටියට එදා යුගයේ සැලකුවේ බුදුහාමුදුරන්ට මතක් කරපු වචනේ තමයි තථාගතයන් වහන්සේ කියන වචනේ. බුදුහාමුදුරුවෝ කියන වචනේ මිනිස්සු භාවිතා කරලා තියෙන කාලේ තථාගතයන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ කියන්නේ මේ තථාගත තත්තාකාරය. තත්තාකාරය කියන්නේ පවතින ස්වභාවය, පවතින සත්‍යය. පවතින සත්‍ය කියන හේයින් තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ. පවතින සත්‍ය කියන්නේ තථාගතයන් වහන්සේ. බුදුහාමුදුරන් වහන්සේ වැඩ සිටින සමයේ ආගම දායක මිනිස්සු එක්ක පොල් මුට දෙන්න. පොලිමර් තියලා මේ මිනිස්සෙන් අහනවා මේ පළවෙනි මිනිස්සෙන්ගේ තියෙන ඔළුවේ තියෙන ඒ ආගමික දර්ශනය දෙවෙනි මිනිස්සෙගේ ඔළුවේ තියෙනවද කියලා අහනවා. මිනිස්සු කියනවා නැහැ කියලා. මට ඒකනේ මට වෙන එකක් තියෙනවා. ඊළඟට අහනවා දෙවෙනි එක්කෙනාගේ ඔළුවේ තියෙන එක තුන්වෙනි එක්කෙනාගේ ඔළුවේ තියෙන එක තුන්වෙනි ආගමික. මිනිස්සු කියනවා ඒ දෙන්නගේ ඔළුවේ තියෙන එක මගේ නෙමෙයි මට වෙනම එකක් තියෙනවා. ඊපස්සේ දැන් තුන්වෙනි එක්කෙනාගේ ඔළුවේ තියෙන එක හතරවෙනි එක්කෙනාගේ තියෙනවා කියලා. ඊට පස්සේ හතරවෙනි එක්කෙනා කියනවා අනිත් තුන්දෙනාගේ ඔළුවේ තියෙනවා නැහැ මගේ ඔළුවේ වෙන මාර්ගයක් වෙනම දෙයියෙක් වෙනම ත්‍රාණියෙක් වෙනම යක්ෂයෙක් වෙනම කෙනෙක් ඉන්නේ. ඉතින් මේ විදිහට ගලවන්නේ මේ 10 දෙනාගේම විමසන 10 දෙනාගේ උත්තරය ඔකයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ විමසනවා කොහොමද මේ ගොඩාක් වෙලාවට මේ සත්‍ය නෙමෙයි නේද ඔබ දරාගෙන තියෙන්නේ ඔබ දරාගෙන තියෙන සංකල්ප. මේ වනාගන්න එක වැරදි තැනදී ඔබ ගැඹුරු දාර්ශනික ඉහළ තලයක තියෙන තත්ත්වය ගැන මම මේ මතක් කරන්නේ. එහෙමනම් මේ ලෝකේ ගොඩක් ආගම් කියලා කියන්නේ මානසික යම් කම්පිතයක් සංකල්පයක්. හැබැයි බුදුදහම කියලා කියන්නේ දරු ආගම වෙනස් වෙන්නේ ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුල විද්‍යාව යථාර්ථය. එහෙමනම් මේ පුනර්භවය කියන සංකල්පයක් නෙමෙයි බුදුදහම. කර්ම විපාකය කියන සංකල්පයක් නෙමෙයි. පෞපින් කියන්නේ සංකල්පයක් නෙමෙයි. මේවා මනෝවිද්‍යාව. අභිධර්මයේ කියලා කියන්නේ සංකල්පයක් නෙමෙයි මානසික ක්‍රියාකාරකම් සිදු වෙන ආකාර 42000කින් දේශනා කරන සූත්‍රය. ලේසිනේ අපි දරුව හොඳට දහම් පොත මත පුළු පුළුවන් වෙලාවට පත්තර කියවන වෙනුවට ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටක කියවන්න. පත්තරයක් කියවනවා මොනවද මේ තථාගත බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා කියලා. එහෙමනම් දරුවනි මේ ලෝකේ කල්පිත වලට රැවටෙන්නේ නැතුව මේ ලෝකේ සැබෑ විද්‍යාව සොයා ගැනීම වල කියන්නේ තියෙනවා. දේශපාලන කල්පිත තියෙනවා, ආගම් කල්පිත තියෙනවා. ඒක වැඩන්නේ අපේ ඔළුවට. ඒක වැඩන්නේ කල්පිත හැම විටම දෘෂ්ටි සංකල්ප අපුරු නිරන්තරව පීඩාවටපත් කරනවා. ඒ කල්පිත ඉවත් කරලා හැම විටම ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න ඕන. මොකද මම ස්වාධීන මිනිස්සෙක් ඇටියෙ ඉපදුනා. ඇයි හිරකාරයෙක් වෙන්නේ? බොහොම නිදහස්සනක ඉඳලා මේ ලෝකේ ඇත්ත දකින්න ඕන මානව හිතවාදී චින්තනයකින්. වාසිත හරව ගන්නත් එපා. මේ ලෝකේ තියෙන මත දෙහික මිනිස්සෙක් පැටලෙන්න පුළුවන්. එකක් තමයි පරවාදය. ලෝකේ අනිත් මිනිස්සුන් දෙන වාදයක පැටලිලා ඒ මිනිස්සෙ එක හිර වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි අත්වාදය. තමන් තුළ හිර වෙලා තමන් මුලාවටපත් වෙන්න පුළුවන්. මේ කල්පිත දෙකින්ම බැහැර වෙලා විද්‍යාව සාධාරණයක සත්‍ය සාධාරණයක මැදහත් සිතින් කටයුතු කරන එක මෙතන වටිනාකමක් වෙන කාරණාවක් වෙනවා. ඒ දිනෝ දේශනාවල් කරන්න ආගේ ඉන්නේ අපේ කන්නේ තා වෙනාලි කියක් ගන්න පුළුවන්. මාරුණා තමක් නැහැ. හරි. තව වෙලාවක් තියෙනවා. එහෙනම් ඉතින් තව ටිකක් මේ කරදරේ ඉඳින්න සිද්ධ වෙනවා. අමාරුයි කොහොමද දරන්න? ඇත්ත තමයි ගුණ දේ හොඳ දේ අපේ හිත වලට අපි අතුල් කරගන්න හරි අමාරුයි. නේද? ගුණ දේ අතුල් කරගන්න හරි අමාරුයි. අපිත් එහෙම තමයි ඒ කාලෙ මේක එකතු කරගත්තේ. නමුත් පසු කාලීනව තමයි ඒක තේරෙන්නේ වටිනාම දේ හැටියට තේරෙන්නේ. ඒක එහෙම තමයි. අපි හරියට මේ කාලේදී අපි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මේ කාලේ අපි අර කුදුල අස්වද්දන ගොබියෙක් වගේ. වල්කල නසලා, නියර වල් බැඳලා, මඩ උදී නටලා, මේ ජීව පුරලා අපිට බලාගෙන ඉන්න සිදු වෙනවා. එහෙනම් අධ්‍යාපනය කරන කාලය කියලා කියන්නේ පළ නෙලා ගන්න කාලේ, සැප විඳින කාලේ නොවේ. ඒ කාලේ අපි මඩ වෙලා ගන්න කාලයේදී ඈ පතලක් දෝරාවක් යන කාලයේ කියලා කියන්නේ විශාල මඩයකේ ගා ගන්න කාලය. හැබැයි මැණිකක් ලබා ගන්න කාලෙදී තමයි ඒක ප්‍රතිඵල ලබා ගන්න අස්සෙන් ලබා ගන්න කාලෙදී තමයි අපිට තේරෙන්නේ අනේදා අපි ගුටි කාලා පීඩන විඳලා එහෙම නැත්නම් ගොඩක් මහන්සියලා පාඩම් කරලා ඉතින් විභාගවලට මුහුණ දෙලා මම ඒවා ජයගත්ත නිසා මම ආද සතුටුයි කියනවා කියලා සතුටට වෙන්නේ. මෙහිම අනුශාසන ඇයි අපේ ධර්මයට? මේ හොඳට අධ්‍යාපනය ලැබෙන හොඳ උපාධි ලැබුණාද? අපි දකිනවා මේ සමාජයේ එක්ක මරාගෙන මැරෙනවා නැත්නම් නිකම්ම මැරෙනවා. අපේ කෙල්ලෝ වල මුනි දෙන්නේ නැහැ. මම දැන් රේල් පාරට වන්දනා කරනවා. ඇයි? තමන්ගේ අවංකත්වය සහ නිකලැල් බව රේල් පාරට දෙන්නවා. පින්නතුනේ ආවේගය දරුවනේ තියෙන්නේ බොහෝම ටික කාලයක්. ආවේග වෙනස් වෙනවා. කිසිම සතුටක් කිසිම දුකක් සති ගණන් පවතින්නේ නැහැ. ඒ නිසා ඔබටත් මානසික සංවේගයක් ලැබීමක් කඩාවැටීමක් ආවම සතියක් වෙද්දක් පොළොවන් දිවිය ගන්න. ගෙදරට වෙලා මොකක්වත් ඕනේ නැහැ. කන්න දෙක ගන්න. ඒක මුත් කරන්න ඕනේ සතියකින් පස්සේ සනීපයි. ඒසා චිත්තාවේග ආවහම තියෙන පිළිවෙල ගන්න එපා. කිසිම ආවේගයක් දරුවනේ පවතින්නේ නැහැ. මේ මෙන්න මේ தත්ත්වය දිනු කරගෙන ඉන්න තමයි මේ ආර්ය මාර්ගය කියලා කියන්නේ. දැන් නාතන් වහන්සේගේ සිතක් මේ දිහේ යන්න ඉලක්ක වගේ කියලා. මේ දිහේ යන්න ඉලක්ක තියෙනවද? නැහැ. ශනිගව නැති වෙනවා. අනේ වගේ කරනවා. මොන ආවේගයක් ආවද නාතන් වහන්සේලාගේ සිත් ආර්ය මුදුවේට පත් වෙච්චාගේ සිත් ටටර මෙකිල යනවා. එතකොට අපේ හිතේ පොඩක් ඇඳලා තියෙන්නේ අපේ උපාදාන ශක්තිය වැඩි. මමංකාරයේ ඊගෝ එක අපිට වැඩි. ඒක වැඩි නිසා මේක උපාදම හඳව ගන්නවා. හදේ. ඒ නිසා තමයි අර මම කියන ස්වභාවයේ සීඩාවකටත් වෙන්නේ. ඒ නිසා ඕනම දෙයක් දේ ඇලි ඉරක් මෙකිල යන මට්ටමක තමන්ගේ මම ආයනය පුරවල් කරන් දුන්නා. ඒ වගේම අපි නිරන්තරයෙන් අටලෝ දහමක් තියනවා මයි කියලා තේරුම් ගන්න අවදි ජීවත් වෙනවා. මොනවද අටලෝ දහම? ලාභ, මොන මොතක බලාපොරොත්තු වෙන්නේ? යස, අස්ස බලාපොරොත්තු වෙන්නේ. නින්දා, ප්‍රසංසා බලාපොරොත්තු වෙන්නේ. වැඩිම බලාපොරොත්තු වෙන්නේ නින්දා. ඒ නින්දා ලබන තරමට තමයි සම්මන්නේ දාන්නේ. හැබැයි නින්දා වලින් වැටෙන මිනිස්සුත් ඉන්නවා, නින්දා වලින් නැගෙන මිනිස්සුත් ඉන්නවා. එහෙමයි. සාමාන්‍ය මගේ චරිත දිහා මම බැලුවම මම නම් නැගෙන්නේ මට ගහන තරමට තමයි මම නැගෙන්නේ. මට නින්දා කරන තරමට තමයි මම නැගෙන්නේ. මට අපහාස කරන තරමට තමයි මම නැගෙන්නේ. ඒ කියන්නේ මම ඒක සාර්ථක කරගන්නවා. එසන ඉඳලා හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. ඒවට නොනින් මූල දේර ජයගැනීමේ කුසලතා ශක්ති මේ ශක්තිතා තමයි එකතු කරගෙන තියෙනවා. එසන තමයි හැම මොහොතකම බලන්න ඕන මේ ලෝකෙට අවශ්‍ය කරන වියතනය තමා තුළ සතුද කියලා බලන්න. යන ඕනම ගැටලුවකට ඕනම ප්‍රශ්නයකට ඕනම දෙයකට අවශ්‍ය කරන දැනුම සහ ශක්තිය මා සතුයි. ඒ මානසික බලය මා සතුයි. ආන්නෙට අපිට පුළුවන්කම තියෙනවා මේක ජයග්‍රහණය කරලා ගමන් කරන්න. ඉතින් අපිට අවශ්‍ය කරන නිරන්තරයෙන්ම පුදු ජයග්‍රහණී පුද්ගලෙක්, පුදු ධනවත් පුද්ගලෙක් නුව වටිනා කියන ආධ්‍යාත්මයකින් හෙබි දැහැමි ජයග්‍රහණී පුද්ගලෙක්, හරි හම්බ කරන මනුස්සෙක්, හරිවම්බතරම කියන්නේ යහපත් ලෙස ජීවිතේ ජයග්‍රහණය කරන දරුවෙක් නිර්මාණය කරන්න නිරන්තරයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම ගුණධර්ම තියෙන අයට අපි උගන්වනවා වගේම ලෝකේ ප්‍රශ්නවලට මූණ දෙන ශක්තිය ඇති කරගන්නවා වගේම අන් අයට ප්‍රශ්න ඇති කරන එකෙන් අපි වළකින්නට ඕන. ඉතින් මම අහනවා මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට ගියාම හා මහත්තයා මෙහි විශ්වවිද්‍යාලවල නවතවාදී එහෙම තියෙනවද? ආවොත් මෙහි නවතවාදී දුන්නොත් එමෙ එදාම මිනිහර ගෙදර තමයි නතර වෙන්නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් හිරේ යන්න මෙහෙව කරන්න බැහැ. මොකද ඇයි අපි අර හිරි හැර කරන්නේ? අලුත් එක්කෙනාව නවකයා. ඒක තමයි විරුද්ධ අපි ළඟ තියෙන ගෝත්‍රික තමයි. ඊළඟට ආපු එක යටත් කරගන්නවා. නැත්නම් අපේ ඔළුවට අතරෝ කියන්නේ. අපි ඔළුවට උඩියයි කියලා හිතනවා. ඒක කාටවත් එහෙම අයිතියක් නැහැ. තවත් කෙනෙක් යටත් කරන්න, තවත් කෙනෙක් හිංසා කරන්න, තවත් කෙනෙකුට පීඩා කරන්න, තවත් කෙනෙකුට කරදර කරන්න කිසි කෙනෙකුට කිසි කෙනෙකුට එහෙම අයිතියක් නැහැ. මානසික වද දෙන්නේ. එහෙම වුණාම ඒ මිනිස්සු යකෙක් වෙනවා. දැන් අපි බල්ල සැර කරන්න නම් මොකද කරන්න කියන්නේ? බල සැර කරන්න ගෙදර ගෙනම දික් බන්දලේ වල දික් පොඩු දාලා කවන කඩි දම්මල කවන බල්ලට බල්ලට පෙන්නන්න බැරි එදේ කව කනකට එහෙම නේද? එතකොට මේ විශ්වවිද්‍යාල මට්ටමේදී නවතවදී දැඩි ලෙස මෙයා ගිරිහැරේට පීඩාවට පත් කළාම සමාජයට හොඳ පුරවැසියෙක් දායාද වෙන්නේ නේද? අර දිනුට දාලා කවපු බල්ලෙක් වගේ බල්ලෙක් එළියට මනුෂ්‍යත්වයේ නැ මොහොතියට ගරුතරන්නේ ගුරුවරයට ගරුතරන්නේ දහවට ගරුතරන්නේ ජීවිතේ විශ්වාස කරන්නේ ජීවිතේ පිළිබඳව ආදරයකින් හැඟීමකින් බලන්නේ මහා වේගයක් විතරක් හටගත්ත මනුෂ්‍යෙක් වැඩක් නැ සමාජයක. ඒ නිසා හොඳ සංවේදීතාවය හොඳ ලයාන්විත සිත් තියෙන හොඳ හැඟීම් තියෙන අදහස් තියෙන හොඳ සිද්ධාරාගත මනුස්ස නිර්මාණය කරන්නට නම් අපි හොඳ පරිසරයක් හදා ගන්න ඕනේ. අපි පොඩි කාලේ ගහ පාසල ඉගෙන ගත්තේ නේද? ගිරව් දෙන්නගේ කතාව. එකම ගිරා කූඩුවේ ගිරව් දෙන්න දෙපැත්තට වැටෙනවා. සොරුගුලකට සහ තපස් ආරාමයකට. තපස් ආරාමයේ ඉන්න ගිරවා සුභ වචන කතා කරනවා. අර සොරුන්ගේ ආරාමයේ ඉන්න ගිරවා මේ ගුලේ ඉන්න ගිරවා නාක වචන අසභ්‍ය වචන කතා කරනවා. නාක එළියට හැසිරෙනවා. කොටන්න හදනවා. පහර දෙන්න බලනවා. එහෙමනම් අපේ මේ සමාජ නිර්මාණයේ කොතනින්ද කරන්නේ? ඒ නිසා මෛත්‍රිය කියන්නේ කෙනෙක් කෙනෙකුට හිංසා නොකිරීම. අවමං නොකිරීම. රැගෙන ඒ කරන්න අවශ්‍ය නැහැ. දැන් අද ගුරුන් ලබා දුන්න ඔබට කණ්ඩායම් වශයෙන් 10ක් හරි ගැස්සනවා. යම් කිසි ක්‍රියාකාරකම නිර්මාණයක් කරන්න ඕන විනාඩි 10යි ඇවිල්ලා වේදිකාවේ පෙන්වන්න ඕන. මම අධ්‍යාපනය ලබාදී කරපු දෙයක් මට ඒ තුන විනාඩි 10 වැඩි කියලා මම හිතන්නේ 5යි දෙනවා. අපිට දුන්නේ විනාඩි 5යි. විනාඩි 5යි ඒක ක්‍රියේට් කරන්න ඕනේ. ඊට පස්සේ පුහුණු වීම කරන්න ඕනේ. ඊට පස්සේ ඒක මෙතන පෙන්වන්න ඕනේ විනාඩි 10ක් ඇතුළත විනාඩි 5ක ක්‍රියාවලියක්. ඒ නිසා මෙන්න මේවා තමයි තමගේ කුසලතා ඇති කරවන ක්‍රියාකාරකම්. නැත්නම් මානසික පීඩා කිසියක හිංසා කියන්නේ. ඒ වගේම යාළුවෝ හැටියට කවදාවත් තවත් කෙනෙකුට පීඩාවක් දීලා ඒක සිනාවට, සමච්චලයට, විනෝදයට ගන්නව නම් ඒ යහපත් කෙනෙක් නෙමෙයි. පුතුව ඇදලා බිමට බිමට වැටුනහම හිනාගෙන යාළුවෝ යාළුවෝ නෙමෙයි හතුරු. ඔබ දන්නවා පුතුව බිමට ඇදලා වැටිලා මේ දියපු අය. ඔළුව වැදින මේ දියපු අය දන්නවා. පොදු නාර්ථේ කැරිච්ච අය දන්නවා. කවදාවත් කරන්නේ නැහැ. කූමි ගොඩක් ළඟට එක්කන් ගිහිල්ලා කූමි ගොඩ වැදින් කියලා කතා කරගෙන ඉඳලා ඌව කූමි කම්බෝට. සතුරු වෙන යාළුවෝ යාළුවෝ නෙමෙයි තිරිසන්. ඒව කරන්න එපා. මගේ පුංචි දරුවෙක් එහෙම කරලා නයිතු විකාර ඒ නයි විස වකුගඩු වලට ගිහිල්ලා වකුගඩු නරක් වෙලා තරුණ දරුවෙක් පාසල් දරුවෙක් මැරුණා නයිතු විකාර. එම හිරි වෙන තරම් එපා. මංගලෝත්සවයක් කරනකොට අර මලාල යෝලුවද ඒගොල්ලෝ පුදුමයට පත් කරන්න ඕනේ. ඒකෝ ඉදුල් වතුනවා. ඔය ආයෙත් මොන හරි කරන මම දන්නවා. ඒක මලාල යෝලක් කියනවා. ඇහැට විස බීජයක් දීලා මල මාලිගේ ඇහැ අන්ද වුණා. වෙලින් එක දවසක ආපු ඉදුල් වතුර බාල දීපු උන විස බීජයක් නිසා. ඒ විදිහටද ඒ ෆන් එකද සතුටද නෑ ඒක වලක් කරන්න ඕනේ ඒක තිරිසන් වැඩ ඒක කරන්න ඕනේ හොඳ දෙයක් කරන්නේ නෑ යාන් දෝෂකම සල්ලි ටිකක් දාලා සතුට වෙන්න බැරියයි යාගේ බෑග් එකට මුදලක් දාලා සතුට වෙන්න බැරියයි හොඳ තෑන්ගක් දීලා සතුට වෙන්න බැරියයි කෙනෙකුට මේ වලකට වැටෙන්න යනකොට සානුවකට වැටෙන්න යනකොට යාම නතර කළා අපිට සතුට වෙන්න බැහැ පුළුවන්නේ හරි එහෙමනම් අපි අර නරක පුරුද්දකින් සතුට වෙන එක පවා දරුවන් යමු වලක් ගන්න ඕන මේව තමයි ප්‍රායෝගික මෛත්‍රිය ආයුනික මෛත්‍රිය කුඩයක් නැති කෙනෙකුට කුඩයක් දීලා සිරපු දෙකක් නැති කෙනෙකුට සිරපු දෙකක් දීලා පුදුවන් නැති කෙනෙකුට පුදුවක් දීලා පෑනක් නැති කෙනෙකුට පෑනක් දීලා පැන්සලක් දීලා තමන්ට කරන්න පුළුවන් ලෝකෙට උදව්වක් කරලා මම සතුට වෙනවා. තරුණ කාලේ මට මතකයි මම බස් එකේ යද්දී දරුවනේ මම මට ඉතුරු වෙන සල්ලි මේ සාප්පුවල හැරෙන්නේ තියාගෙන ඉන්න මම අකමැති පොඩි සල්ලි. මම කරන්නේ පොන්චි ළමගේ බෑග් වල ඉරිපස්සේ යන්නේ කියලා විතරම මේ සිප්පු කැරලා තියෙන තැන් වලින් දානවා සල්ලි. ඉතින් බස් වල ඉන්න මිනිස්සු අනිත් අය බලාගෙන ඉන්නවා. දැන් උනත් එහෙම මම දැන් මම බස් එකේ අවුරුදු 10 කින් ඉස්සර ගිහිල්ලා නැහැ. මේ නම් දැන් උනත් ලැබුණොත් ඒ වගේ උදව්වක් කරනවා. ඉතින් මේ එහෙම උදව්වක් කළා සතුට වෙනවා. මේ ලෝකේ අනුන්ගේ පර්ස් එක ගහලා කට්ටිය සතුට වෙනවා. තව එකනේ සල්ලි එකන දාලා සතුට වෙනවා. කොටස් දෙකක් ජීවිතයේ ආදර්ශ පාඩයක් තියෙනවා. මම අහන්න කැමති ඔබේ ආදර්ශ පාඩේ මොකක්ද කියලා. නැත්නම් හදාගන්න. මොකද ආදර්ශ පාඩේ? කුලත් එකයි පිළත් එකයි. උන්නත් 10යි මලත් 10යි. ඒක ආදර්ශ පාඩේ නෙවෙයි. ඒක ආදර්ශ පාඩේ නෙවෙයි. හොඳ ආදර්ශ පාඩයක් ලෝකෙ හොයාගෙන ඔබට ආවේනිකද මට එකක් තිබුණා මගේ පර්ස් එකේ එක මම සටහන් කරලා තිබුණා එක ආදර්ශ පාඩයක් තමයි යහපත් සිතුවිලි මිනිසා දියුණු කරවා එක ආදර්ශ පාඩය මොකද යහපත් සිතුවිලි මිනිසා දියුණු කරන ආදර්ශ විශ්වාස කරන්නේ ඒකයි මගේ පැවිදි ජීවිතයේ දියුණු ආධ්‍යාත්මිකයේ දියුණු සියලු සංවර්ධන දියුණු සැකසෙන්නේ කොතනින්ද යහපත් සිතුවිලි ඔබට හොඳයි කියලා හිතනවා ආදර්ශ පාඩේවත් සටහන් කරගෙන අදහන්න තව කාරණයක් තිබුණා මගේ මේ වොලට් එකේ දාගෙන මොකද තිබුණේ තමන්ගේ යහළුවාට කළ හැකි හොඳම හතුරුකම ඔහු සුරාවට සහ සූදුවට යොමු කිරීම තමන්ගේ යහළුවෙකුට කරන්න පුළුවන් හොඳම හතුරුකම තමයි ඔහු දුම් වැටියට සුරාවට සූදුවට යොමු කරන්න පුළුවන් නම් ඒක තමයි තමන්ගේ යහළුවට කරන්න පුළුවන් හොඳම හතුරුකම කියලා මම දාගෙන තිබුණා එතකොට යාළුවා මට කරද්දි මට ඕක තේරුණා මට සිගරට් වර්ධින් කරන යාළුවෝ දැක්කා ඒ විදිහට ඒ වගේම මමත් අනිත් කෙනාට කවදාහක් එවැනි උදව්වක් කරන්න නැති වෙන්නේ කටයුතු කරන්න බලන්න. ඒ සම්පූර්ණ මේ දරුවෝ දාන ගෙනව දෙනවනේ. දාන ගෙනව දෙනවනේ සුරා දුන්නට දෙන්න එපා. කෙලින් ගෙදර ඒවා දෙන්න එපා. පින්කම් දවසනේ දන්සලක් තියෙනවා එතකොට ඒවා දෙන්න එපා. ඇයි ජීවිතයක් පැයකින් මරන්නේ? ඒ මිනිස්සු විහිින් මේ දුර්ලභ ජීවිතේ විනාශ කරගන්නේ අපි විනාශයට ඇයි උදව් කරන්නේ කියලා අපි කල්පනා කරන්න ඕන. මෙන්න මේවට කියනවා ප්‍රායෝගික මෛත්‍රිය. ප්‍රායෝගික මෛත්‍රිය. අපිට සම්පූර්ණ නිර්මාංශය කියනනම් හොඳයි. නමුත් එසේ නොවුනත් අපි අඳුම තරමේ අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා වර්තමානයේ තියෙන මාංශ වර්ග වල නොයා ඉදිරියට කල්පනා කරනවා නම් ඒ තරමට තමයි හොඳයි. ඉතින් සම්පූර්ණ අපිට මේ ලෝකයෙන් නිවැරදි පුජ්‍යලයක් නිර්මාණය කරගන්න බෑ. මොකද හේතුව හුස්ම ගැනීමදී ජීවීන් දහස් ගාණක් මැරෙන නිසා අපේ ශරීරයේ අප්‍රමාණ ජීව කොටස් සිටින නිසා අපිට සම්පූර්ණයෙන් ජීවයා කෙරෙහි අත්පන්න කරුණාව දක්වන්නට බෑ. ඒක අපි අකෝසක්. නමුත් අපේ හැකි පමණින් අපි ප්‍රායෝගික මෛත්‍රී සහගත මිනිසුන් වෙමු. ඒ තමන්ටත් හොඳක් අන් අයටත් හොඳක් යහපතක් සිද්ධ වෙනවා කියන කාරණය හොඳින් පදට හිතට ගත්තොත් ඔබට ඔබේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සාර්ථක කරගන්න. ඔබේ ආධ්‍යාත්මය සුදුසු නැත්නම් මේ තනතුර ලබන්න ඔබට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඔබේ ආධ්‍යාත්මයට සුදුසු නැත්නම් ඔබට ඒ තනතුර ලැබෙන්නේ යම් සුදුසුකමක් තියෙනවා. සුදුසුකම තිබුණොත් තමයි ඒක ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. ප්‍රමුලින්ම ඔබේ සිතෙන් අහලා බලන්න මම මේ දේවල් වලට සුදුසුද කියලා. සුදුසුක නම් ඔබට ඉන්නේ හම්බෙන්නේ. නොසුදුසු නම් ඔබේ මනස කියනවා ඔබ ඉගෙන ගන්න සුදුසුයි. ඔබ ඉගෙන පෞකාරයි. ඔබ ඒක ලැබීම සුදුසු නෑ කියලා. එනිසා ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබ ඔබේ බලාපොරොත්තු පූර්ණ කර ගැනීමට සුදුසුෙක් වන්න. සුදුසුෙක් වී ඒවා අනුෂ්ඨාන කරන්න. යුධාමේ තමන්ගේ ප්‍රාර්ථනා ස්ථිත කරගන්නට ඉතාම වැදගත් කාරණයක් තමයි අදිෂ්ඨානය. සත්‍යක්‍රියාව. මේ සත්‍යක්‍රියාවෙන් අදිෂ්ඨානයෙන් ජීවිතය ජය ගන්න පුළුවන්. මේ සරලම උදාහරණය තමයි උදෑසන 4ට අපිට අවදි වෙන්න අවශ්‍ය දවසට අවශ්‍යයි කියලා අපේ මතක සටහනක් අපේ ආධ්‍යාත්මය තුළ තිබ්බහම උදෑසන 4ට අවදි කරනවා අපේ මනස. එහෙමනම් අපේ අදිෂ්ඨානයට පුළුවන්කම තියෙනවා අපේ අභියෝගත් ඒ විදිහට ජයග්‍රහණය කරලා දෙන්න. ඔබට මේ විභාගය මේ අංගලින් සාර්ථක කරගන්න ඕන කියලා ඔබේ මනසට දෙන්න. ඔබට ඒක සාර්ථක කරගන්න ශක්තිය ඔබට දෙයි. හැබැයි මනසේ එක්කම ඔබට පරිමිතයක් දෙන්නේ මේ தත්ත්වයට ඔබ ලකුණු ගන්නට නම් ඔබ මෙච්චර පාඩම් කරනකොට මෙච්චර පන්ති වල සහභාගී වෙන මෙච්චර ක්‍රියාකාරකම් කරන්න ඕන කියන පණිවිඩය දුන්නේ ඒක අනුගමනය කරන්න ඕන. ඒ වගේම යම් කිසි විෂයක් පිළිබඳව යම් කිසි දෙයක් පිළිබඳව ඔබට බයක් තියෙනවා. ඒකෙන් යම් කිසි දෙයක් ඔබට අඟවනවා. එතන කොහොමද දවසක් ආවා විශේෂඥ වෛද්‍ය විභාගයක් කියන ඒ වෛද්‍ය දරිකා ඇවිල්ලා කිව්වා හම්බුනේ මගේ විභාග ලබන සතියේ තියෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වා මම හොකුත් මොකද දැනෙන්නේ හම්බුනේ කොපුව ගෙනෙනවා ඉදි ඉදි ගහලා මම කෝ එන වාසිය කියලා කොට හරියන්නේ මොනේ බුදුනා මම ඔයාට දැනෙන්නේ කොහොමද මටත් එහෙම තමයි දැනෙන්නේ හම්බුනේ වැඩ පාඩම් ටික කරගන්න බැරි වුණා හරියට මම කෝ හරි මේ පරිලයන් තමන්නේ වඩා දෙකේම පුහුණුවක් ලැබෙන්නේ ඔබේ බය හිතෙන් ගිහිල්ලා නැත්තම් ඔබ මේ කාල අසමත් වෙන්න කිව්වා. ඒක වගේම අසමත්. දෙවෙනි වතාවේ ආවා. මම කොහොමද දැනෙන්නේ? ආන්දරේ දැන් නම් පොඩ්ඩක්වත් බය වෙන්නේ මට. මං කොහේ නම් මේ පාර හරියට. දැන් ආවා පාස්. ඉලේ යන්නේ ඔයා සාර්ථක කරගන්නවා. ලිව්වා. ඉහළම ලකුණු මට්ටමකින් එයා ඉහළින්ම සමර්ථයට ලාංකා වෙනවා. ඒ වෙනම ඔබේ හිත ඔබගෙන ඔබට පවසනවා විභාගයේදී ඔබේ හිතේ චකිතේ බය එනවා කියලා කියන්නේ ඔබ තාම ඒකට පුහුණුව ලබලා නැහැ නේද? ඔබේ හිතේ විභාගයට මූණ දෙන්න අවශ්‍ය කරන ඒ ශක්ති ඔබ තුළ තියෙනකොට ඔබේ හිත බය නැහැ. බොහොම ප්‍රබෝධයෙන් බොහොම ශක්ති සම්පන්නව යනවා ඔබ දන්නවා පුළුවන්. එවනම් ඔබේ සිතත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන්න විභාගවල දේවල් ක්‍රියාකාරකම් වල දේවල් මේ සිත පීඩාවට පත් කරන දේවල් පෙළන දේවල් නොකරන්නට පෙළන් නැති මට්ටමට සිත හදාගන්නට කටයුතු කරන්න ඔබේ සිතට ගොඩක් දේවල් පවසන්නට ඔබේ සිතින්ම ගොඩක් දේවල් දැනගන්නට ඔබට අවකාශය තියෙනවා. ඔබට මේ දේවල් වැදගත් වුණාද ජීවිතේට? වැදගත් වෙයි කියලා හිතෙනවද? ඔබ සාධුනාදෙන පවත්න්නේ. වැස්සන්ගේ වයස වගේම ලොකු වයසක් නෑ මම තරුණයි නේද? ඔව් වයසක් නෑ. ඉතින් ඒ නිසා මේ ඔය වගේම තරුණ ජීවිතයක් ඉන්නේ. අනේ තරුණ ජීවිතයක්. ඒ කාලේ ඉඳලා ජීවිතේ දහමින් පෝෂණය කරගන්න කල්පනා කරනවා. ඒ වගේ බොහොම මෙත් සිටි, බොහොම ආදරයෙන්, බොහොම දයාවෙන්, මෛත්‍රියෙන් අපේ දරුවෝ අපි මේ සියලුම දෙනා සහාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්න, ආධ්‍යාත්මික සුවේ හොඳට ඉන්නවා දකින්න, හරි අභිමානවත්ව සිටිනවා දකින්න, හොඳ පෞරුෂයකින් යුක්තව සිටිනවා දකින්න අපි හරිම කැමතියි. යටහත් පහත් පැවතුම් දෙකේ උසස් විශිෂ්ට කරතු එනනේ උසස් විශිෂ්ට කරතු තියෙනවා. යටහත් පහත් වෙනවා. යටහත් පහත් නෙමෙයි උසස් විශිෂ්ට කරතු නැති බව. ඒක වැරදුනේ. එසා අපි මිනිස්සෙක් දිහා බැලුවා මේ මිනිස්යා ළඟ හොඳ ගුණධර්ම තියෙනවා නම් ඒ කාන්ත වශයෙන් පෞරුෂ බලය ඉතාම ඉහළයි. අගුණ දුර්වලකම් තියෙන යාන් පෞෂහීනයි. පෞ කියන මනුස්සයගේ පෞෂහීනයි. පින් කියන අයගේ පෞෂ බල ඉතාම ප්‍රබලයි. තින් පෞ පින් කියන එක කොහෙන්ද හොයාගන්නේ? පෞ පින් කියන එක හොයාගන්නේ සංවේදනාවෙන්. පව කියන්නේ හිත දවන දෙයට පීඩාවකට කරන දෙයට. පිට පින කියලා කියන්නේ හිත සනහන දෙයට, හිත සෞම්‍ය කරන දෙයට. ඔබේ ජීවිතයේ සහනය අඩුනම් මානසික සහනය අඩුනම් මේ මොහොතේ ඔන්න කල්පනා කරන්න මම දැන් පවකෝ කියන්නේ පින පොඩ්ඩක් මදි කියලා මානසික අසහනේ උපරිමයට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ පව හොඳටම වැඩි. දැන් මොකද අපි කරන්නේ? හොඳට මේ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව කරලා බලන්න අපි දරුවෝ. ඔබට මානසික අසහනය දිගට දිගට වැඩි වෙන අය තියෙනවා නම් පින් දහම් කරා. මොකද පින කියලා මම මොනවද කරන්නේ? ඔබේ සිතට නැගීවි මම යහපතක් කරන්න ඕන කියලා හිතුවා. මොකද්ද මට කරන්න පුළුවන් යහපත? මම කරන්න ඕන යහපත මොකද්ද කියලා හිතේවි. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම අම්මා තාත්තට උදව් කරන්න ඕන, සහකාරව නැඳුමක් ගෙනින් දෙන්න ඕන, හැම දෙයක් මම උදව් කරන්න ඕන, අම්මගේ තාත්තගේ හිත සතුටු කරන්න ඕන. අන්න ඒක තමයි වෙන්නේ. මම මේ සතුට කෑම දාන දුරු වෙන්න ඕන එහෙම දාන කුරුල්ලා. අන්න ඒක තමයි වෙන්නේ. මම අහවල් කෑම සතුටු ටිකක් දැක්ක ඒගොල්ලන්ට කෑම නැතුණු කිව්වෙ මම කෑමක් හදාගෙන ගිහලා ඒ සතුට දී වෙන්න ඕන. අන්න ඒක තමයි වෙන්නේ. මට අර අහවල් අහිංසක මිනිස්සයා දැක්ක මට එයාට ඇනුමක් කරන් දෙන්න හිතුණා. මම ඒක අරන් දෙන්න ඕන. අන්න ඒක තමයි වෙන්නේ. තමන්ට හිතෙන දේ කරන්න කුංචි දේවල් වලින් තමයි මහා පින් හටගන්නේ. සීවිලි මහරහතන් වහන්සේ ලබන්නගෙන් අග්‍රලාභී වහන්සේ ගෙවල්වල තියෙනනි පින්තූරයක් නේද? ඇයි ලබන්නගෙන් අග්‍රලාභී වහන්සේ බවට පත් වෙන්නේ? හදවතේ ඇති වුණු කුසගින්නේ වේදනාව අර සතාගේ පිළිබඳ තේරුම් අරගෙන තමන්ගේ උදරයේ තියෙන දේ වමනය කර දෙන්නට තරම් වහන්සේ දයාපන්න වුණා. ඒ වමනය කර දුන්නේ කන්න දෙයක් නැති නිසා දෙන්න දෙයක් නැති නිසා ළඟපාත කඩයක්වත් නිවසක්වත් නැති තැනකදී එකම පිළියම මෙච්චරයි කියලා තේරිච්ච තැනදී දුන්නේ නැත්තම් ගෑන්තෝට වමනය කරලා දෙන්න පටන් ගන්නේ නේද අපිත් වමනය කරපු අවස්ථාවල් දිනව හම්බුනේ මේ විදිහට වයස පොඩි වුණාම ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි මෙචේතනාව මෙචේතනාව මේ හදවත මේ ලයාන්විත බව අනේ සතා එක දෘෂ්ටි වෙනනම් සතුටු නැන්නේ සතුටට තමයි එහෙම දෙයක් ලැබෙන්නේ මගේ ජීවිතේ මතක හිටින ලොකු පිංකම් දෙක තුනක් තියෙනවා එච්චර වටින්නේ නැහැ එක පිංකමක් දරුවනි කිරිහට්ටි භාණ්ඩයයි අනෙක් පිංකම රටකජු මුදල් රටකජු ගොට්ටා රුපියල් 5යි ඒක අරගෙන 50යි ඔන්නයි පින්කම් දෙක තමයි මට හොතටම මතකයි. මොකද දැන් ඔය පින්කම්. දැන් තමයි කාලේ බස් එකේ යද්දී පොඩි කාලේ යම් කිසි දුප්පත් මිනිස්සේ රටකජු කොට්ටක් ගත්ත පොඩි මුදලක් දීලා. ඉතින් මේ මුදලේ රුපියල් 5ක් තිබ්බේ නෑ රුපියල් 4යි 50ක් වගේ ගාණක් තමයි තිබිලා තියෙන්නේ මම හිතන්නේ. ඒ රට මුදල් වල ගත්තා. ගත්තට පස්සේ රටකජු මුලේ වෙලෙන්දා විසින් ආය රටකජු මුල අරගෙන තියාගත්ත අර සල්ලිද මුල මිනිස්සුන්ට දුන්නා මොකද මුදල මදි මම මේක බස් එකේ ඉඳගෙන ලකින්නේ පල්ලෙහා සිදුවෙන සිද්ධාමය මට ඇතිවෙච්ච කුඩා කාලේම ඇතිවෙච්ච සංවේදනාවට මම කර වැඩි බස් එකේ ඉඳලා බහැලා හිතව පහත් දෙයක් රටවල් ගොඩක් ගත්තා අර විහිල්ල අයිනේ ටේබල් එකේ වාඩි වෙලා හිටපු පොර දුක්පත් මිනිස්සෙක් අර රටවල් ගොඩක් ඇතිද කියලා මම නාම රුපියල් 5යි නෝ ජීවිතේ මම හැමතැනම කියවනවා. ඇයි හේතුව? හිතට ඒක දැනෙච්ච නෑත්තයි නේ. ආලුවන ඔච්චර රට කඩු ගන්න දෙන්නේ නෙමෙයි. ඒක කියවනවා. ඒක කියවන්නේ. ඔච්චර රට කඩු වලම නේද? ඒව කියවන්නේ මේ මේ මේකේ තියෙන සංවේදීතාවය. අන්න ඒව තමයි මුත්තේ පින් බවට පරිවර්තන කරන්නේ. කිරිහට්ටි භාගයේ මොකද්ද සිද්ධිය? අපි වෙනාලා සෙල්ලම් කරලා අලුත් එක 12 එකට දෙකට නෙමෙයි සමාල්ලාට කෑමට ඉන්න දවල් කෑමට හවස 4ට 5ට මේ දවසක් ආපු දවසක මේ ඇත්තටම මගේ කිනාන කවුරු හරි ආපු මහප්පගෙනේ මහප්පගෙනේ කාර දැන් මට නෑ බැලුවාම තිබුණේ කිරියක්ටි භාගය මම ඕක අරගෙන හන්දලෑස් වෙනකොට ගමු අර කිව්වා වගේ සීවිලි හම්බුනට හම්බුණා වගේ මටත් හම්බුණාන බැලුමින් කී හම්බෙලා එයා එදාම වගේ පැටව මෙහි කරලා තාම කුසගින්නේ ඇවිල්ලා මගේ ඉස්සරහා හිටගත්තා මට මුලින්ම හිතෙන්නේ ඔලගෙන් විතරක් මම ආව මතක තමයි මේ ආයේ කර මම ආයේ හදාගෙන ෂොක් කිව්වට යන්නේ නැහැ පස්සේ බෝඩක් දෙන්න හිතුවා පොඩක් දෙන්න හිතුවාම හැන්දට හරි චුට්ටයි ඒක ලොකුවට එන්නේ නැහැ මම බඩගින්න වැඩි ඉතින් ඒකත් දුන්නාම ඌ ඒ සැනින් මේක සොස් දාලා කාලා ආයි බලන් ඉන්නවා ඊට දැන් මම මේ කිරියට්ටි අතේ තියෙන විදර්ශනාවක් කරනවා. අපි අම්මලා කියලා දෙනවා එහෙම සතු ඉන්න වෙලාවට ගෙවල් දොරවල් වහගෙන කණ්ඩ වුණ නෑ හරි මේ කියලා. දැන් ළමයි යනවා නේද? ඉතින් ඒ නිසා මට එහෙම කියලා දෙන්න නිසා මේ වැඩේ කරන්නේ මම කල්පනා කරන දෙන්න මේ. මේ කිරියට්ටියට වැඩිම මාස කවුද? එහෙම නැත්නම් පෙරේක. අර තිරිසන් සතාද මමද? ඒ වගේම වැඩිම සුදුසුහවද මේ? කියලා පොඩි විදර්ශනාවක විද්‍යාත්මක ගවේෂණයක යෙදුණා. එහෙනම් ගවේෂණයක යෙදෙනකොට දරුවෝ ඉතින් මට හිතෙනවා මේ වැඩිම බඩගින්න මටත් වඩා බඩගින්න වැඩි මේ සතාට. ඒ වගේම මේ සතාට කඩින් ගිහිල්ලා අරගෙන කන්න බෑ. මට තේරෙන්නේ එහෙම නෑ පහසුවක්. අදාගෙන කන්න තේරෙන්නේ නෑ. ඒ වගේම මේකට වැඩිම මෙයා ආස කරන කෙනත් මේ සතා. ඒ වගේම හැංගීම් පාලනය කරන්න පුළුවන් සත්තු දෙන්න අතර බලනකොට මේ ඉදිහට්ටි අතේ තියන් ඉන්න සතාට වැඩිපුර පුළුවන්. අර සතාට වඩා යාට හැංගීම් පාලනය කරන්න බෑ. මට හැංගීම් පාලනය කරන්න පුළුවන් සත්වෙක්. ඉතින් මට හැංගීම් පාලනය කරන්න පුළුවන්, මට කඩෙන් අරගෙන කන්න පුළුවන්, මට කෑමක් හදාගෙන කන්න පුළුවන්. අර සතාට එකක්වත් බෑ. ඒ වගේම ආසාව ගත්තාම වැඩිම කැමති ඒ සතාවේ. ඒවනම් මේක වැඩිම සුදුසු සතාවයි මේ කල්පියේ. හැදීම සූසාන මේකයි කියලා කියන අනේ බොහෝ සතුටින් අර කතා දුන්නා. හැබැයි කෙනෙක් මෙහෙම කරන්නේ. ඔය කන්න දීලා ඕන නොසන්සෙත් සිතින් බැනගෙන යන්න දෙන්නා. එහෙම කරන්නේ. ඒ සතාලේ කන්න දීලා ඒක මෙත් සිතින් මේක දිහා බලාගෙන හිටියා. ඒ සතායක සම්පූර්ණයෙන් කාලා සිත විනා ගිහිල්ලා මොදයට වලිගෙත් පොඩ්ඩක් වනලා බොහෝ සන්තෝෂෙන් හිනා වෙලා ගියා. බල්ල හිනාවෙන් දැකලා හිනා වෙලා ගියා. අන්නේ සතුට නිසා මට එක දිගට එදා ඉඳලා දවස් කීපයක් යනකම් බඩගිනි දැනුන්නේ නැහැ. ඒක තමයි මානසික ශක්තිය නැති එක. ඒක තමයි මේ මනෝවිද්‍යාව. ඒ තිබුණු සතුටට බඩගිනි නැහැ. මම අද කියන තිබාගී කියෝ. ඒක තමයි පුතේ පිනක් කරන ආකාරය. දෙයක් මෙනෙහි කරලා නැවත නැවත කියන්න පුළුවන් විදියට ඒ දේ අපි කරන්න ඕන. කටයුතු කරන්න ඕන. ඒ නිසා තමන් සුදුස්සෙක් වෙන්න ඕන. හැම දෙයකටම සුදුස්සෙක් වෙන්න ඕන. තමන් ප්‍රාර්ථනාවක් කරා ඉලක්කයක් යද්දී මනස උවෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. ඒවට ඔබ ප්‍රාද නොවී උත්තර දෙන්න ඒට සුදුසුකම් ඔබ ළඟ තියෙන්න ඕන. විශ්වයෙන් වැඩ ගන්න ඔබේ ආධ්‍යාත්මික සුදුසුකම් තියෙන්න ඕන. බාහිර රස්සාවක් ගන්න ඔබට බාහිර සහතික සම්මාන තියෙන්න ඕන. මම හිතන විදිහට ඉදිරියේදී බාහිර සහතික සම්මාන වගේම ඔබේ ආධ්‍යාත්මික සුදුසුකම ප්‍රායෝගික සුදුසුකම් ඉදිරියේදී රස්සාවක් පුළුවන් මිනිස්සු බලනවා. සාන්නේ ඒ දේ තමයි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න උමනා කරන්නේ. අන්න එවික දවසනේ ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පින්බල කරගන්න හැකියාව තියෙන හැමලා නේ. ඉතින් මේ දේශනාව බොහොම ආදරෙන් දයාවෙන් ශ්‍රවණය කරපු එකට ඒ වගේ බල මේ අවස්ථාව සලසා දුන්න එකට අපේ පින්නම් දෙන්නේ නැති නේද මම බොහෝ පින් දෙමින් ස්තුතිවන්ත වෙනවා. බොහොම සමදාන බුදු සංසුන්ව ශ්‍රවණය කරගෙන හිටුන හැම දෙනාටම දරදා සමුදු පිටයි ජයසිං මහෝසින් පිටයි සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු යහපත වේවා. දහමට සිත් වැඩි වැඩි යොමු වේවා. දහමින් ජීවිතය ඒකාන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ දේශනා නිරත නැවත ශ්‍රවණය කිරීමට කැමතිනම් sinhalabudubana.org කියන වෙබ්සයිට් එකෙනුත් ඒ වගේම සිංහල බුදුබණ කියන ප්ලේ ස්ටෝරින් ලබා ගන්නට පුළුවන් මොබයිල් ඇප් එකෙනුත් සිංහල බුදුබණ ඇප් එකෙනුත් ඔබට ඔඩියෝ වශයෙන් සහ YouTube එකේ වීඩියෝ වශයෙන් ඇබිලිටි ආනන්ද හිමිනම් සම්මා සමාධි ටීවී කියන YouTube channel එක ඔස්සේ ඒ වගේම සජීවී මේ දේශනාවත් අපි ලබා දුන්නා. මේ මොහොතේ සම්මා සමාධි භාවනා සුපුරු කියන Facebook web අඩවිතුලින් ඉතින් ඒ වගේ ශ්‍රවණය කිරීමට හැකියාව තියෙනවා. වෙනම දෙනාගේ සේ ප්‍රාර්ථනා කරපොතු සාර්ථක වෙන තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් සෙත්දාන කියනවා. අභිවාදන සීලස මිච්ඡාමුද්ධා ප්‍රජායෝ සත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම් බලම් ආයුරෝග්‍ය සම්පත්‍තිය පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්